මීළඟට ගරු කාංචන විජේසේකර අමාත්‍ය ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මට අද කතාවක් සඳහා යොදලා තිබුණ නැති වුණත් විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා අද උදෑසන එතුමාගේ කතාවේදී විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව කාරණා කීපයක් මතු කරලා තිබුණා. විශේෂයෙන්ම එතුමා මං හිතනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවනම් අතුලට එනවනම් වඩා හොඳයි කියලා මට පිළිතුරු දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, එතුමා මම හිතන්නේ එතුමාගේ නොදැනුවත් වීමද මන් දන්නේ නැහැ, නැත්නම් එතුමාට ලියපු කොලයක්ද දන්නේත් නැහැ. සමහරට රංජන් ජයලාල් වගේ කෙනෙක් නම් ලියලා දෙන්නේ, එතුමාට ඒ ලබාගත් අවබෝධයෙන් නම් කියුවේ මම ඒක පුදුම වෙන්නේත් නැහැ. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම එතුමා චෝදනාවක් එල්ල තිබුණා ඊයේ දවසේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීලා තියෙනවා සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා කිසිම ටෙන්ඩර් කැඳවීමක් හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොමැතිව කියන එක. පළමුව එකම සාවද්‍ය කාරණාවක් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මේ සඳහා අභිලාෂ ඉදිරිපත් කරන්න කියලා කැඳවීම කරන්නේ ඒ වෙලාවේ මම නෙවෙයි, අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරේ. 2021 අගෝස්තු මාසේ 30 වෙනිදා තමයි කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දෙන්නේ අභිලාෂ කැඳවීම සඳහා. ඒ අභිලාෂ කැඳවීමේදී ව්‍යාපෘතිකරුවන් 465ක් පමණ ඉදිරිපත් වෙනවා ලංකාවේ විවිධ ස්ථානවල ව්‍යාපෘති සඳහා ඔවුන්ගේ යෝජනා ලබා දෙයි. ඒ යෝජනා ලබා දීපු යෝජනා වලින් ඒ වෙලාවේ හිටපු අමාත්‍යවරයාත් රාජ්‍ය අමාත්‍යවරයාත් පත් කරන කමිටුවක්, නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක්, විදුලි බල මණ්ඩලය, අමාත්‍යංශය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන කීපයක් එක්ක ඔවුන් යෝජනා කරනවා එයින් ව්‍යාපෘති 360ක් සඳහා ඉදිරියට ගෙන යාම සඳහා අවසරය ලබා දෙන්න කියලා. ඒ 360 ඇතුළෙන් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, තනි ස්ථානයක් සඳහා ව්‍යාපෘති යෝජනා ලබා දීලා තියෙනවා 136 දෙනෙක්. ඒ 136 දෙනාගෙනුත් 36 දෙනෙක්ට දීලා තියෙනවා අපි කියන ප්‍රොවිෂනල් අප්‍රූවල් එකක්, ඒ කියන්නේ මූලික අවසරයක් ලබා දීලා තියෙනවා 2022 වර්ෂේ. එතන 2022 වර්ෂයේ ලබා දීපු යෝජනාවක් අනුව තමයි 2021 යෝජනාව දෙනවා, 2022 අවසරය දෙනවා, ඉන්පසුව තමයි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරලා මේකට තාක්ෂණික කමිටුවක්, ව්‍යාපෘති කමිටුවක් සහ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ලේකම්වරුන්ගේ කමිටුවක් පත් කරන්නේ මේ කටයුතු අධ්‍යයනය කරන්න. ඒ අධ්‍යයනය කරපු එකේ මං හිතන්නේ එතුමා කැබිනට් පත්‍රිකාවේ මුල ටික කියුවට මං හිතන්නේ අඩුමතරම ඒකට අමුණලා තියෙන කොළවත් එතුමා කියවලා නෙවෙයි මේ පාර්ලිමේන්තුවරැල්ල මේ කතාව කරේ. තාක්ෂණික වශයෙන් ඇගයීම් කරන්නේ අමාත්‍යවරුවත් ජනාධිපතිවරයවත් කැබිනට් මණ්ඩලයවත් නෙවෙයි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. මේ තාක්ෂණික කමිටුවේ PC එකේ අපේ ප්‍රොජෙක්ට් කමිටි එකේ ඉන්නේ විදුලි බල මණ්ඩලය විවිධ ආයතන නියෝජනය කරන නිලධාරීන්. එතන නිලධාරීන් ඉන්නවා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි 8 දෙනෙක් ඉන්නවා, 9 දෙනෙක් ඉන්නවා. ඒ 9 දෙනා ගත්තොත් එහෙම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී විදුලි බල මණ්ඩලය, ඒ වගේම අපේ අමාත්‍යංශයේ ප්ලෑනින් ඩිරෙක්ටර්, ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් ඔෆ් නැෂනල් ප්ලෑනින්, ඩෙපියුටි ජෙනරල් මැනේජර් ට්‍රාන්ස්මිෂන් ඇන්ඩ් ජෙනරේෂන් ප්ලෑනින්, ඇඩිෂනල් ෆයිනෑන්ස් මැනේජර් ට්‍රාන්ස්මිෂන් CEB, ඉලෙක්ට්‍රිකල් එන්ජිනියර් CEB, ඉලෙක්ට්‍රිකල් එන්ජිනියර් CEB, සීනියර් ප්‍රොජෙක්ට් ඔෆිසර් NAPPP, සෙන්ට්‍රල් එන්වයර්මන්ට් ඔතෝරිටි. එතන මේ රාජ්‍ය ආයතන වලින් සදුම්ලත් තාක්ෂණික කමිටුව. එතන තාක්ෂණික කමිටුවේ පැහැදිලිවම කියලා තියෙනවා මේ ව්‍යාපෘති අපේ රටට අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක්, මේක කිරීම සුදුසුයි කියන එක. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, පළවෙනි බොරුව තමයි මේක ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැහැ කියප එක. ඒක මම සාක්ෂිත් එක්ක තොරතුරුත් එක්ක මේක අවශ්‍ය තැනට දෙන්න. දෙවෙනි කාරණා තමයි එතුමා කිව්වා මේ සූර්ය බලයෙන් හදන ඒවා ගන්න හදනවා රුපියල් 50කට වගේ මුදලකට කියලා. මම දන්නේ එතුමා මේ ව්‍යාපෘතිය පිළිබඳව අවබෝධයක් තියෙනවද කියන. මේකේ තියෙන සූර්ය පැනල ව්‍යාපෘතියක් පමණක් නෙවෙයි. සූර්ය පැනල වලින් විදුලිය ලබා ගැනීම වගේම ඒක ගබඩා කිරීම සඳහා බැටරි ස්ටෝරේජ්, ඒ කියන්නේ අපි බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම්, ඒක ලංකාවේ අපේ තාම කොහෙවත් නැහැ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. ලෝකේ ලොකුම බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එක තියෙන්නේ කැලිෆෝනියාවේ. මේ ඉදිරිපත් කළ තියෙන වාර්තා බනුව මේ ව්‍යාපෘතිය සිදු වුණොත් ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ පමණක් දකුණු ආසියාවේ විශාලතම බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එක බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම කැලිෆෝනියා එක තියෙන පුනර්ජනීය බලයේ සියලු දේම ගන්න එකක්, මේක සියලු මේක සෝලා වලින් පමනක් කරන ලෝකයේ විශාලතම බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එක බවට පරිවර්තනය වෙනවා. එතන මෙතුමා දැන් 16 15යි 60ක් කියලා කිව්වා. හරි, ඇමරිකානු ඩොලර් වලින් ගත්තොත් 15යි 7 60ක්. ඒ කියන්නේ 7 15යි 7 7 15යි 60ක්. මේක ඩොලර් 15යි 7 60ක් නෙවෙයි. නිසා 7 15යි දශම 6යි බිංදුවයි. එතන මේ කාරණාවේදී රුපියල් බවට පරිවර්තනය කරාම කරු මූලාසනේ മന്ത്രിතුමනි මේක රුපියල් 49යි ප්‍රමාණයට එනවා. එතුමා පටලවගෙන තියනවා මේක මේ සූර්ය පැනල පමණයි මේ රුපියල් 49 වෙන්නේ කියලා. නෑ, සූර්ය පැනල වලින් ගන්න එක නෙමෙයි රුපියල් 49 වෙන්නේ. සූර්ය පැනල වලින් විදුලිය අරගෙන ඒක ගබඩා කරලා ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් වෙන විදියට ඒක විදුලි බල පද්ධතියට එකතු කිරීම. දැන් මේක රිප්ලේස් වෙන්නේ මොකද්ද? මේක නැත්තම් අපි මේක ව්‍යාපෘතිය ගන්නේ කුමන විදුලි ජනනය කරන දෙයක් අපි රිප්ලේස් කරන්නද? අපි ඒ වෙනුවෙන්ද විශේෂම කරු මුලාසරි മന്ത്രിතුමනි අපි දවල් කාලේ සූර්යාලෝකයෙන් අපි ගන්නවා. ඒ සූර්යාලෝකයෙන් ගත්තら අපිට ගබඩා කරලා ඉවර රාත්‍රී කාලේ අපිට ගන්න ක්‍රමයක් තියෙන්නේ නැහැ. දැන් මේ සූර්යාලෝකයෙන් ගන්න එක ගබඩා කරලා රාත්‍රී කාලයේදී ගැනීමේදී රාත්‍රී කාලේ මෙතෙක් කල් අපි පාවිච්චි කරන දැවිතෙල් බලාගාර, ඉන්ධන බලාගාර මේ සියලු දේම ගන්නේ රුපියල් 60කට වැඩි මුදලකට එකකයක්. එතන රුපියල් 60කට රුපියල් 62කට 63කට ගන්න එක තමයි රුපියල් 48 49 දක්වා අඩු වෙන්නේ. අපි අපේ රාත්‍රී කාලේ කියන්නේ අපි කියන්නේ නයිට් ටයිම් පීක් එක. නයිට් ටයිම් පීක් එක ගන්න වෙන ක්‍රමයක් නැහැ. ගන්න තියෙන්නේ එහෙනම් LNG. අපිට LNG වලට තමයි අපි යන්න තියෙන්නේ පුනර්ජනීය බල ශක්තියත් එක්ක ඉදිරියට යනකට. අපි කියන්නේ ක්ලීන් එනර්ජි යනවා නම් ක්ලීන් එනර්ජි යන්න ඕන අපි LNG වලට. අපි 70%ක් පුනර්ජනීය 30%ක් ක්ලීන් එනර්ජි. එතන ක්ලීන් එනර්ජි තියෙන විකල්පය තමයි LNG. LNG තනවා කරු මුලාසනේ മന്ത്രിතුමනි රුපියල් 52ක් 53ක්. එතන LNG වලටත් අඩුවෙන් රුපියල් 49කට මේ ව්‍යාපෘතිය ලැබීම මම හිතන්නේ අපි කාටවත් ඒක ගැන අභියෝග කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එතුමා පටලවගෙන තියනවා මේක මේ සූර්ය පැනල වලට විතරයි දෙන්නේ කියලා. සූර්ය පැනල වලට දෙන ව්‍යාපෘතිය වෙනම කරනවා. දැන් සියමලා ආණ්ඩුව අපි ටෙන්ඩර් කරා මීට අවුරුද්දකට ඉස්සෙල්ලා. දැන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් පෙරේද තමයි අනුමැතිය ලැබිලා තිබුණේ. ඊයේ තමයි අනුමැතිය ලැබුණා තිබුණේ අත්සන් කරන්න ගිවිසුම. ඒ ගිවිසුම අත්සන් වෙනකොට අර සූර්ය බලෙන් එන එක අර සෝලා වලින් විතරක් එන එක 7-8ට. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 7-8ට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එමු රුපියල් 25කට වගේ. රුපියල් 25කට පමණ ප්‍රමාණයට තමයි අපි ගන්නේ සූර්යාලෝකයෙන් එන එක. හැබැයි බැටරිත් එක්ක එකතු කරලා ඕනම වෙලාවක රාත්‍රී කාලෙත් නැත්තම් ගබඩා කරලා අවශ්‍ය කාලදී පාවිච්චි කරන්න තියාගත්තම තමයි අපිට මේ මුදලක් දරන්න සිද්ධ වෙන්නේ. ඒ දරන මුදල කිසිසේත්ම රටට අවාසියක් වෙන්නේ නැහැ. විදුලි බිලට අවාසියක් වෙන්නේ නැහැ. අපි රුපියල් 62ට 63ට මෙතෙක් කල් ගන්න එක තමයි රුපියල් 49කට රුපියල් 48කට වගේ ප්‍රමාණයකට අඩු වෙලා ඒ වාසිය විදුලි බල මණ්ඩලයටත් පාරිභෝගිකයන්ටත් රටටත් පරිසර පද්ධතියටත් ලැබෙන්නේ. ගරු මුලස්සරේ മന്ത്രിතුමනි මේවා ආයෝජන. ආයෝජනය කරන කිසිම මිනිහෙක් ඇවිල්ලා ලාභ තියාගන්න නැතුව ආයෝජනය කරන්න ඉන්නේ නැහැ. කවුරුර හිතනවා නම් අනුර කුමාර දිසානායක മന്ത്രിතුමා හිතනවා නම් රටට ආයෝජනයේ ලාභ තියාගන්නේ නැතුව කියලා මම දන්නා එහෙම ආයෝජන ගේන්න කියලා අපි කියනවා. මොකද අපේ විදුලි බල මණ්ඩලයට රජයට ඩොලර් බිලියන 1.8ක් වැය කරන්න මුදල් නැහැ. අපිට ඒ පද්ධතිය සකස් කිරීම අත්‍යවශ්‍යයි. ඒ නිසා ඕනම ආයෝජකෙක් ලාභ තියාගන්නවා. නමුත් ඒ ලාභ තියාගැනීමේදී අපි අනිවාර්යයෙන්ම අපි ගණනය කරලා තියෙන්නේ ඒ තාක්ෂණික කමිටුව සහ ඒ නිලධාරීන්ගේ කමිටුව ඔවුන් විශේෂයෙන්ම ඔවුන් සමග නෙගෝෂියේට් කරලා ඔවුන් සමග ඒ පිළිබඳව තර්ක කරලා මාස ගණනාවක් තිස්සේ මේ රටට වාසිදායකම ව්‍යාපෘතිය තමයි ලබාගෙන
තියෙන්නේ.
ගරු මුලාසනේ മന്ത്രിතුමනි තව ගණනාවක් කිව්ව කරුණු ගණනාවක් එතුමා කියලා තිබුණා. ඒ වගේම විශේෂම මේ ව්‍යාපෘතිය නිර්මාණය වෙනකොට පූර්ණකරී වැවේ විශේෂම අද වෙනකොට ගොවිතැන් කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. මේ තියෙන ලවණ තත්ත්වයත් එක්ක මුහුද වතුරු එකතු වීම නිසා මේ වැවෙන් වතුර පාවිච්චි කරලා ගොවිතැන් කටයුතු කරන්න බෑ. ඒ නිසා මේ වැව ප්‍රතිසංස්කරණය කිරීම මේ ව්‍යාපෘතිය කිරීම තුලින් තවත් අක්කර 20,000ක ගොවිතැන් කිරීමටත් හැකි වෙනවා. හැබැයි අපි ඒ මුදල අඩුම තරමේ මේකට දායක කරගෙන නැහැ, ලබාගෙන නැහැ. අර ප්‍රතිසංස්කරණය කරන මුදල පවා මේකට අතුලත් කරගෙන නැහැ. ඒ නිසා අපි විදුලිය සඳහා යන මුදල විතරයි ඔවුන් සඳහා ගෙවීමට යෝජනා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි කරු මුලාසනේ മന്ത്രിතුමනි තව මම දැක්ක එතුමා කියලා තිනෝ මේ ගල් අඟුරු වලින් ඉන්ධන වලින් කොමිස් ලබා ගන්න කටයුතු කරනවා. එතුමාට පරීක්ෂණය කරන්න පුළුවන් අපේ අමාත්‍යංශයේ වාර්තා හැම එකක්ම මේ පාර්ලිමේන්තුව සභාගත කරලා තියෙනවා. ඉන්ධන ආනයනය කරපු හැම වාර්තාවක්ම මම අමාත්‍යවරයා වශයෙන් බාරගත්තට පස්සේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුලේ ඕන දෙයක් කියන්න පුළුවන්. එතුමාට මම අභියෝග කරනවා ගල් අඟුරු සම්බන්ධයෙන් හෝ ඉන්ධන සම්බන්ධයෙන් පහුගිය මාස 18ක කාලය තුල යම් චෝදනාවක් තියෙනවා නම් මට හෝ ජනාධිපතිරට හෝ අපේ ආණ්ඩුවට එළියේ එතුමාට ඕනනම් ඒ පිළිබඳව නඩු කටයුතු වලට යන්න පුළුවන්. මම කැමතියි එතුමා එනවනම් මේ පාර්ලිමේන්තුවේ කාලය ගන්නේ නැතුව එතුමා විවාදයකට එනවනම් බලශක්තිය පිළිබඳව. එතුමා එනවනම් දූෂණ වංචා සිදුවලා තියනවා කියලා මේ බලශක්ති ක්ෂේත්‍රයේ විදුලි බල ක්ෂේත්‍රයේ මේ පහුගිය කාලේ එතුමා තොරතුරු අරගෙන එනවනම් මම එනවා ඕනම ප්‍රසිද්ධ විවාදයකට එතුමත් එක්ක. එතුමාගේ දැනුම ගැන රටේ ජනතාවටත් බලා ගන්න පුළුවන්. බොරුවට ෆයිල් හදනවා කිව්වට තාම එම ෆයිල් වලින් ගිහිලා නඩු දාපු ෆයිල් එකක් නැහැ නේ. මේ පාර්ලිමේන්තුව ඇතුලේ කියන්න පුළුවන් ඕන එක්කෙනෙක්ට ෆයිල් එකක් තියෙනවා ෆයිල් එකක් තියෙනවා කියලා. අද දවසෙත් මම කියනවා එතුමා තව නමකුත් අදලා ගත්ත සාගල් රත්නායක කියලා. සාගල් රත්නායක මැතිතුමා කියන්නේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා. මේ අමාත්‍යංශයට අදාළව ඉන්ධන ආනයනය කිරීම
ඔබතුමාගේ කාලය අවසන්
කිරීම ඒ වගේම මේ ව්‍යාපෘති කිරීමේ සම්පූර්ණ වගකීම අමාත්‍යවරයා හැටියට මම ගන්නවා. වෙනත් කවුරුවත් මට බලපෑම් කරන්න එන්නෙත් නැහැ. වෙනත් කවුරුවත් මැදිහත් වීම කරන්න එන්නෙත් නැහැ. ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයටත් මේ සියලු තොරතුරු ඉදිරිපත් කළා තමයි ඒ අනුමැතිය ලබාගෙන තියෙන්නේ. ඒ නිසා මේ ව්‍යාපෘති රදාලවත් එතුමා කියන ආකාරයට වංචාවක් වෙලා තියෙනවා නම් මේක මිල වැඩි නම් එතුමාට යන්න පුළුවන් අධිකරණයට. එතුමාට එකට කියලා කියන්න පුළුවන්. හැබැයි පාර්ලිමේන්තුව ඇතුලේ නෙවෙයි මම නැවත වතාවක් අභියෝග කරනවා එළියේ ඕනෑම විවාදයක් සඳහා. එළියේ ඕනෑම ප්‍රවෘත්ති නාලිකාවක එතුමා එනවා නම් මම එන්නම් කිසි ගැටලුවක් නැහැ. ඕනම දෙයක් ගැන කතා කරන්න
අපිට පුළුවන්.
පහුගිය කාලේ පිළිබඳව ගරු මුලාසනේ මන්ත්‍රී විනාඩියකින් මම අවසන් කරනවා. ඒ වගේම ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි ව්‍යාපෘති පහක් ගැන කතා කරා. ඔව් මේ ව්‍යාපෘති පහක් අපි අධ්‍යයනය කරනවා. අදානි ව්‍යාපෘතිය මෙගවට් 500ක් සූර්ය බල සුලම් බලෙන් මෙරටේ පුනර්ජනීය බලයට එකතු වෙන දෙයක්. දැන් මේ මෙතුමන්ලා කෑ ගහලා නවත්තන්න හදන මොනවද? මෙතුමන්ලා කියනවා දේශීය ආයෝජක දේශීය ආයෝජක කියලා. අපි ටෙන්ඩර් ක්‍රියාවලියටත් ගිහිලා තියෙනවා. මෙතෙක්කල් ඉතිහාසයේ විදුලි බල මණ්ඩලය ටෙන්ඩර් කරපු හැම ව්‍යාපෘතියක් දිහාම බලන්න. ටෙන්ඩර් කරපු එකේ අඩුම ලන්සුව තිබ්බෙක්කෙනා ඇවිල්ලා ව්‍යාපෘති ඉදි කළා තියෙනවද කියලා බලන්න. අඩුම ලන්සුව තිබ්බට කරු මුලාසනේ මන්ත්‍රීතුමනි ටෙන්ඩර් ක්‍රියාවලිය ඇතුලේ මේ රටේ පහුගිය අවුරුදු 20 ගත්තොත් එම 10%ක්වත් ව්‍යාපෘති අවසන් කළා නැහැ. ටෙන්ඩර් කරනෝ අඩුම මුදලත් ලැබෙනවා විදුලිය ලැබෙන්නේ නැහැ. ඒ විදුලිය නොලැබීමේ ප්‍රතිවිපාක තමයි අද දවසේ අපි භුක්ති විඳින්නේ. අපිට විදුලි මිල වැඩි වෙලා තියෙනවා. විදුලිය මිල අඩු කරන්න නම් අඩුම තරමේ අදවත් අපි ඒ තීන්දුව අරගෙන අවුරුදු 2කින් 3කින් මේ බලාගාර ටික ස්ථාපනය වුණ නැත්නම් අපේ රටේ අපිට විදුලිය මිල අඩු කිරීමට අපිට පුළුවන් කමක් නැහැ. විදුලි බලාගාර ඉදිවෙන්න ඕන පුනර්ජනීය බලශක්ති විදුලි බලාගාර. අපි ටෙන්ඩර් ක්‍රියාවලියට ගිහිල්ලා තියෙනවා. අපි අභිලාෂ කැඳවලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ව්‍යාපෘති පහතුලින් අපි බලාපොරොත්තු වෙනවා මෙගවොට් 2000ක් ඊළඟ අවුරුද්ද වෙනකට අපි ගිවිසුම් ගත වෙලා අඩුම තරමේ අවුරුද්දක් දෙකක් යන අවුරුදු දෙකක් යනකට මේ රටේ අවශ්‍යතාවෙන් මේ මෙගවොට් 2000ක් අමතරව පුනර්ජනීය බලශක්තිය මේ රටට ලබා ගන්න. දැන් අද
අවස
අපි එන්න කියලා තියෙනවා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. අද අපි ආරාධනා කරා විපක්ෂ නායකතුමාට ලිපියක් යවුවා. මම ඒ ලිපිය යවලා කිව්වා පාර්ලිමේන්තුවේ කිව්වා අද 12 වෙනිදා අපි සාකච්ඡාවක් තියෙනවා විවිධ පාර්ශ්ව කරුවොත් එක්ක ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනය කිරීමේදී විදුලි බිල අඩු කිරීම සඳහා විපක්ෂ යෝජනා දෙන්න කියලා. ඒක දුන්නේ 5 වෙනිදා ලියුම. දැන් අද රැස්වීම අද සාකච්ඡාව තියෙන්නේ ඊයේ දවසේ මට ලිපියක් එවනවා විපක්ෂ නායකතුමාගේ කාර්යාලයෙන් පාර්ලිමේන්තුවේ සැසිවාරයට සහභාගී වෙන නිසා කිසිම මන්ත්‍රීවරයෙක් සහභාගී කරවන්න පුළුවන් කමක් නැහැ. ඒක පුළුවන් නම් පාර්ලිමේන්තුවට ගන්න කියලා. අඩුම තරමේ 5 වෙනිදා ලියුම යවුවා මට 8 වෙනිදා හරි 10 වෙනිදා හරි ලියුම යවුවා නම් මම අනිත් පාර්ශ්වවත් ගෙන්නනවා පාර්ලිමේන්තුව ඇතුළට. එතුමා දවස් 5ක් කල් ගත්තෙම මේකට විපක්ෂයේ කිසිම කෙනෙක් එවන්න නෙමෙයි. මේ විපක්ෂ නියෝජනය කරන අර අජිත් මානප්පරම මන්ත්‍රීවා වගේ හොඳ අදහස් තියෙන යෝජනා තියෙන ඉංජිනේරුවෝ ඉන්නවා. විදුලි බිල අඩු කරන්න පුළුවන්. මෙතුමා අඩුමතරමේ විපක්ෂයේ නියෝජනය කරන පිරිස් සහභාගී නොකිරීමට මම දන්නේ අඩුමතරමේ විපක්ෂයේ ඉන්න පිරිස් වල කිව්වද කියලා මෙහෙම සාකච්ඡාවක් තියෙනවා. මේ නැමැතුම මෙහෙම ලියුමක් කියවලා තියෙනවා කැමැති කට්ටිය හරි කියලා සහභාගී වෙන්න කියලා. හරිස ඉස්ලම් මන්තෝ මම
දන්නේ
දන්නවද කියලා ඔබතුමන්ලා විපක්ෂ නායකතුමාට පස්සෙන්ද මම ලියුම යවුවේ ඊයේ මට පිළිතුරු එවනවා මේක පාර්ලිමේන්තුව රැස් වෙලා තියෙන නිසා කිසිම විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් එවන්න බෑ. ඒක පාර්ලිමේන්තුවට ගන්න කියලා. අරුමතරමේ දවස් 2කට ඉස්සෙල්ලා කිව්වනම් මොකද මේකේ අපි විතරක් නෙමෙයි චේම්බර් ඔෆ් කොමර්ස් එකේ නෝ වෙනත් පාර්ශවකරු එනවා, ෆැකල්ටිස් වල ඉන්ජිනියර්ස් ලා එනවා. ඒ කට්ටිය ඔක්කොම අපිට පාර්ලිමේන්තුවට ගෙන්න බෑ. දැන් මේ අඩුමතර මේ පාර්ලිමේන්තුවේ මේ විවාදෙ තියෙන වෙලාවෙත් විපක්ෂයේ මන්ත්‍රීවරු 4 දෙනායි මෙතන ඉන්නේ. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 70ක් විතර ඉන්නවා. 70න් පහක් එවන්න බැරිද විදුලි බිල අඩු කිරීමේ යෝජනා දෙන්න? එනිසා කයිවාරු ගහන්න පුළුවන් මේ පාර්ලිමේන්තුව ඇතුලේ මෙහෙම කරන්න හරම කරන්න කියලා. හැබැයි යෝජනා දෙන්න එන්න කියලා කියනකට කවුරුත් එන්නේ නැහැ. ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි, මම අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරණ නැවත වතාවක් කියනවා. මේ ඉන්ධන සම්බන්ධයෙන් ගල්ලංගුරු සම්බන්ධයෙන් ගල්ලංගුරු වල පහුගිය ටෙන්ඩර් එක දිහා හොඳින් බලන්න. කොච්චර මුදලක් ඉතුරු කරගත්තද? කොච්චර මුදලක් ඒ ටෙන්ඩර් කමිටේ ගිහිල්ලා හොඳම සැපයුම් කරුවෙන් අරගෙන අපි මිල අඩු කරගත්තද කියලා. පහුගිය අවුරුද්දේ අපේ රටේ ආර්ථික අර්බුදයත් එක්ක අපිට ණයවර ලිපියක් විවෘත කරන්න බෑ. කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ සැපයුම් කරුවෙක්. අපිට විවිධ තීන්දුව ගන්න වුණා රටේ තියෙන ඒ බලශක්තිය පවත්වාගෙන යන්න. එනිසා බලශක්තිය අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා ජනාධිපතිතුමා විශේෂයෙන්ම අපිට
උපදෙස් දෙනවා
හරිත ආර්ථිකයක් වෙනුවෙන් මේ වැඩපිළිවෙළන්න කියලා. එනිසා අපි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියනවා. ඒකට විරෝධතාවයන් තියෙනවා. සමහර ඉන්නවා විදුලි බල මණ්ඩලයේ, මම කියන්නේ සියලු දෙනා කියලා, සමහරු අකමැති අලුතෙන් බලාගාර ඉදි වෙනවට. මොකද මේ තියෙන පැරණි බලාගාර සියල්ලම වහලා දාන්න ඕන ගරු මුලස්සරේ මන්ත්‍රීතුමනි. අපේ තියෙන දැන් ගත්තොත් එහෙම GT7 එක කැලණිදිස්ස වගේ බලාගාර අවුරුදු 30ක් 40ක් වෙනවා. මේ බලාගාර අවුරුදු 10කට 15කට ඉස්සලා වහන්න තිබුණේ. මේ බලාගාර වහන්න නම් අලුත් බලාගාර ඒ වෙනුවට එන්න ඕන. සාම්පූර් බලාගාර එනකටත් විරුද්ධ වුණා. පහුගිය කාලේ උමාඔය හදනට උමාඔය හිලක් තියනවා කියලා අවුරුදු 7ක් එක අර එතුමන්ලගේ සමන්ත විද්‍යාරත්න ප්‍රමාද කරලා බණ්ඩාරවෙල ජනතාව කුලප්පු කරලා පාරට බැස්සුවා. ඒකේ ලාභේ රුපියල් බිලියන 9 හැම අවුරුද්දෙම ප්‍රමාද වීම. සාම්පූර් බලාගාරයේ ඉදි නොකිරීම නිසා ප්‍රමාදයෙන් රුපියල් බිලියන 90ක් රුපියල් බිලියන 90ක් ගරු මුලස්සරේ මන්ත්‍රීතුමනි හැම අවුරුද්දෙම. එනිසා මේ වගකීම ගන්නත් ඕන ජනතා විමුක්ති පෙරමුණ. එනිසා එක පැත්තකින් කියන්න පුළුවන් මේ ව්‍යාපෘති වෙනකට කොමිස් ගහනවා කියලා. කොච්චර හම්බ වෙනවද දන්නේ ව්‍යාපෘති නවත්තන් ඉන්න එකට. අර ඩීසල් බලාගාර දුවනකට, දැවිතෙල් බලාගාර දුවනකට ඒ ආයතන වලින් කොච්චර හම්බ වෙනවද දන්නේ. ඒ කියන පුද්ගලයන්ට ගිහිල්ලා විරෝධතාවය කරනකට, අඩුමතරමේ මිනි හයිඩ්‍රෝ එකක් කරනකට, දැන් පහුගිය දවසේ ගිහිල්ලා කෑගල්ල දිස්ත්‍රික්කේ මිනි හයිඩ්‍රෝ එකක් කරනකට ගිහිල්ලා පෙරටුගාමි සංවිධානය කවුතර ලහිරු වීරසේකරලා මේක කරන්න දෙන්නේ ගමේ විරුද්ධයි කියලා
අවසන් කරන කරොමතුමා.
මේ වගේ තත්ත්වයක් අද රටේ ඇති වෙලා තියෙනවා. එනිසා අවශ්‍ය නම් සියලුම තොරතුරු දෙන්න පුළුවන් තාක්ෂණික වාර්තා සහ සියලු දේවල් මේ ආයෝජන රටට අවශ්‍යයි. ඩොලර් බිලියන 1.8ක රටට ලැබෙන ඕස්ට්‍රේලියානු ආයෝජනයක්. ඒ ආයෝජනය තුලින් අපේ රටේ පුනර්ජනීය බලශක්තියට දායකත්වයක් ලැබෙනවා වගේම හරිත ආර්ථිකයක් ගොඩනැගීමටත්, ඒ වගේම අපේ විදුලි බිල අඩු කිරීම වෙනුවෙන් නම් මෙවැනි ව්‍යාපෘති අනිවාර්යයෙන්ම අපි කරන් යනවා. පටලෝ ගන්න එපා. මේක සෝලා ව්‍යාපෘතියක් නෙමෙයි. සෝලා කරන එක අපි සියමලා ආණ්ඩුවේ ගත්ත රුපියල් 25ට 26ට. ඒ වගේ ගන්න පුළුවන් සෝලා වලට. හැබැයි බැටරිත් එක්ක එනකට ඒකට තියෙන යම් වියදමක්. ඒක පාවිච්චි කරන්නේ LNG රිප්ලේස් වෙන්න, එහෙම නැත්නම් තර්මල් පවර් රිප්ලේස් වෙන්න. ඒ තර්මල් පවර් රිප්ලේස් වීමේදී රුපියල් 60ට ගන්නවද අපි රුපියල් 49ට ගන්නවද කියන එක තමයි තීන්දුව කරන්න ඕන ගරු මුලස්සරේ මන්ත්‍රීතුමනි.
බොහොම ස්තුතියි මත්තුමනි. මීළඟට
හතර පස් දෙනෙක් මෙතන ඉන්න හින්දා හර්ෂ දිසිල මන්ත්‍රීතුමත්, අජිත් මානප්පෙරු මන්ත්‍රීතුමත් ඔබතුමන්ට හරි ආරාධනා කරනවා හවස දෙකට තියෙන විදුලි බිල අඩු කිරීම සඳහා යෝජනා ගන්න. වෙන මොනවත් නෙවෙයි ඒක, අපි වාණිජ මණ්ඩල වලට සියලු දෙනාට එන්න කියලා තිනවා. ඔබතුමන්ලා හරි සහභාගි වෙන්න පුළුවන් හොඳයි. අපේ අමාත්‍යංශේ තියෙන්නේ, මොකද පාර්ලිමේන්තුවට අපිට එළියේ ඉන්න විශාල පිරිසක් ගේන්න බෑ. එනිසා මේකට උදව් කරන්න ඔබතුමන්ලගේ හොඳ යෝජනා අදහස් තියෙනවා. අපි කැමැති ඔබතුමන්ට එන්න පුළුවන්.
බොමිසරි ගරු අමාත්‍යතුමනි, මීළඟට ගරු ගයාන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, ලංකා ඉතිහාසයේ ගෙවුණු සියවස ඇතුලේ මේ රටේ ජනතාව ඉතාමත්ම අමාරුවෙන් ජීවත් වෙන කුසගින්න රජේන මන්දපෝෂණයේ ඉහළම දර්ශකයක් වාර්තා කරන
කියන්න අමාත්‍යතුමා.
මුලාසනේ මන්ත්‍රීතුමනි, මේක වැරදියට වටහා ගන්න එපා. දැන් ආරාධනා කළ දෙකට එනවා කියන නෙවෙයි, පස්වෙනිදා ආරාධනාව යැව්වේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලයට. මට ඊයේ තමයි ලිපිය ලැබුණේ විපක්ෂ නායකතුමාගේ ලේකම්වරයා අත්සන් කරලා එවලා තියෙනවා මේ වෙලාවේ සහභාගී කරවීම අපහසුයි කියන එක. එනිසා මන් දන්නේ නැහැ මෙතන සියලු දෙනා රැඳිලා ඉඳලත් නැහැ, ඡන්දෙකුත් මම හිතන්නේ නැහැ ඔබතුමාලා ගන්නවා කියලා. අඩුමතරමේ එන්න පුළුවන් නම් හොඳයි, නැත්නම් ලිඛිතව හරි දෙන්න යෝජනා ටික.
හරි, බොහොම ස්තුතියි කරමුතු.
හරිද,
ගාන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා,
මං කිය කී හිටියේ ලංකා ඉතිහාසයේ ගියුණු සියවසේ මේ රටේ ජනතාව ඉතාමත්ම අමාරුවෙන්ම ජීවත් වෙන කුසගින්න රජ කරන මන්දපෝෂණ ඉහළම දර්ශකයක් වාර්තා කරන ඉතිහාසයේ වැඩිම බඩුමිල වාර්තා වෙන අවස්ථාවක ඊයේ අපි දැක්කා ජනතාවගේ කර්මත පටවපු බදු බර ගැන. ඒ ගැන අපි වාද විවාද කරන්න, අදහස් ප්‍රකාශ කරන්න, පැහැදිලි කිරීම් කරගන්න බලාපොරොත්තුවෙන් හිටියත් ආණ්ඩුවකට අපිට ඉඩක් දුන්නේ නැහැ. පෞගිය දවස්වල මේ රටේ උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවට අනුවම ආර්ථික ඝාතක කල්ලිය විසින් රටේ ආර්ථිකය කොල්ල කෑමෙන් පස්සේ අපි දැක්කා රටේ දැවැන්ත ජනාරගලයක් ඇති වෙච්ච හැටි. ජනතාව පාරට බැහැලා ඉල්ල හිටියේ තමන්ගේ ජීවිත මේ අවාසනාවන්ත ඉරණමට ඇතදාපු ආර්ථික ඝාතකයින් ගැන තීන්දුවක් ගන්න තමන්ගේ ඡන්ද බලය, ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන්න ඉඩක් දෙන්න කියලයි. නමුත් සභාපතිතුමනි, ජනතා කැමැත්තට පිටින් ඒ කල්ලියම එකතු වෙලා මේ අටවගත්ත ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් මොකද්ද කිව්වේ දිගින් දිගටම? රාජ්‍යතාන්ත්‍රික භාවය පාවිච්චි කරන්නම්. ලෝකයේ අපට උදව් කරන්න ඕන තරම් මිත්‍රයෝ ඉන්නවා. ආයෝජන ගෙනත් පෙන්නන්නම්, ඇති වෙන්න ආධාර ගෙනත් පෙන්නන්නම්, ආර්ථික අර්බුදය කළමනාකරණය කරලා පෙන්නන්නම් කියනකොට බහුතරයක් ජනතාව තුළ නැතත් ඇතැම් පිරිස් තුළ පුංචි හරි බලාපොරොත්තුවක් ඇති වුණා. හැබැයි දැන් බලනකොට රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් ගෙනාපු ආධාර හෝ ආයෝජන කෙසේ වෙතත් පළමුවත් බදු, දෙවනුවත් බදු, තෙවනුවත් බදු ඒ කියන එක තමයි මේ අටවගත ආණ්ඩුවේ තියෙන එකම ආර්ථික උපාය මාර්ගයේ බවට පත් වී තිබෙන්නේ. ගරු සභාපතිතුමනි, අපි දැක්කා ඊයේ අනුමත කරගත්ත බදු පනත හරහා යම් පුජ්‍යලයේ උපන් මොහොතේ ඉඳලා මිය ගිහින් අවසන් ගමන් යනකොට ආදාහනාගාරයට යනකොටත් නිදහසේ යන්නේ නැහැ. ඒකටත් මේ වැඩබද්ද ඇතුළත් කරලා තිබෙනවා. මන්දපෝෂණය නැති කරන දෙන සමෝෂණ, සමපෝෂණ ඒවටත් ගහලා තියෙනවා. අනිකුත් සියලුම ආහාරවලටත් වදිනවා මේක. ළමා සත්කාරක සේවාවේ සිට වැඩිහිටි සත්කාරක සේවාව දක්වා සෑම ශේෂ්ත්‍රයක්ම මේ බදු දැලට අහු වෙලා තිබෙනවා. හැබැයි ගරු සභාපතිතුමනි, ගෝතාපේ ජනාධිපතිතුමා විසින් ගජමිතුරන්ට බදු සහන දීමට ඇති කරපු බදු ගෙවීමේ විෂමතාවය තවමත් විසඳිලා නැහැ. 2019 දෙසැම්බර් මාසයේ පළවෙනිදා සිට හඳුන්වා දුන්න බදු සංශෝධන නිසා රුපියල් බිලියන 1225ක්ම 1225ක්ව තිබුණු සමස්ත බදු ආදායම 2020 වසර අවසාන වෙනකොට රුපියල් බිලියන 424ට බැස්සා. සභාපතිතුමනි, එදා මේ අමනෝඥ පාලකෝ විසින් රටට අහිමි කරපු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 600ක් බව කිසි ලෙසකින්වත් අපට කොහොමවත් අමතක කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. හැබැයි ආණ්ඩුව බලයට පත්වුණු ගමන්ම පුදන කොටම කාපු යකා කියන්නක් මෙන් අතපය දිගහැරලා දීපු බදු සහන එදා මේ රටේ එදා වේල හම්බ කරගෙන කන කඩේට ගිහින් සීනි 250යි පරිප්පු 100යි අරගෙන ඇවිත් තමන්ගේ දරුවන්ව පෝෂණය කරන අහිංසක මිනිස්සු අතර නම් ගියේ නැති බව අපට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ සියල්ලම රිසිසේ ගජමිතුරන් අතර යන එක තමයි එදා සිද්ධ වුණේ. අන්තිමට රටත් බංකොලොත් කරලා ඒ සියලු පවුලට සමස්ත ජනතාවටම කරගහන්න සිද්ධ වෙච්ච එක තමයි අද සිද්ධ වෙලා තිබෙන්නේ. එදා ඇති කරපු ඒ අමනෝඥ බදු ප්‍රතිපත්තිය නිසා වැට්බදු ලිපිගනු 20,300ක් MAT ජාතික ජාතිය ගොඩනැගීමේ බදු ලිපිගනු 92,000කට වැඩි ප්‍රමාණයකුත්, ESC ආර්ථික සේවා ගාස්තු ලිපිගනු 17,300ක් පමණ ප්‍රමාණයකුත්, සේවා නියුක්තිකයන්ගේ උපේන විට ගෙවීමේ බදු ලිපිගනු අති විශාල ප්‍රමාණයකුත් රාජ්‍ය බදු ආදායමෙන් ඉවත් වුණා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් දශක ගණනාවක් තිස්සේ ගොඩනගපු බදු ලිපිගනු නිකම්ම නිකම් කඩදාසි කැලි බවට ඒක හරහා අත් වුණා. ඒ නිසා 2020දී ඇති කරපු මේ බදු සංශෝධනය ඉතිහාසයේ දුර්වලම අමනෝඥම බදු සංශෝධනය වුණා වගේම ඊයේ දවසේ මේ සභාවේදී අනුමත කරගත්ත බදු සංශෝධනය ඉතිහාසයේ භයානකම සහ කුරිරුතම බදු සංශෝධනය බව අපට කියන්න සිද්ධ වෙනවා. ගරු සභාපතිතුමනි, අපි දකින දැකපු දෛවෝපගත සිද්ධියක් තමයි එදා ඒ මන්දබුද්ධික බදු ප්‍රතිපත්තියට අත උස්සලා ප්‍රශස්ති ගායනා කරපු උදවියටම අද මේ බදු සංශෝධනයට අත උස්සමින් ප්‍රශස්ති ගායනා කරන සිදුවීම දෛවෝපගත සිද්ධියක් හරියට අපි දකිනවා. සභාපතිතුමනි, සාමාන්‍යයෙන් බදු අය කර ගැනීම උපමා කරන්නේ මල නොතලා රොන් ගැනීමක් වගේ වෙන්න ඕන කියලයි. නමුත් මේ අටවගත්ත ආණ්ඩුව විසින් ගෙවුණු අවුරුදු එකහමාරක කාලය තුළ විවිධ බදු සංශෝධන මගින් ජනතාවගේ කරමත පටවපු බරේ හැටියට මලේ රොන් නැත්තේත් නෑ, ඊයේ ගහපු බද්දෙන් පස්සේ රොන් ගන්න මලක් ඉතිරි වෙන්නෙත් නැති බව මං කියන්න කැමති. 19 වෙනි වතාවට තමයි වැට් බදු සංශෝධනයක් ඊයේ දවස තුළ සිද්ධ කරේ. ඒ කරපු වැඩෙන් අපේ විපක්ෂ නායකතුමා ඒ ලයිස්තු ඔක්කොම එතුමාගේ කතාවේදී ප්‍රකාශ කරා. ඉගෙන ගන්න දරුවන්ගේ පොතපතටත් පාසල් උපකරණ වලටත් තිනිගු පිටු ආදී වැඩි කිරීම හරහා පාන් කෑල්ල ඉඳලා කේක් කෑල්ල දක්වා පාන් බැරි නම් කේක් කාපන් කියන්නත් බැරි වෙන විදිහට හැම එකකටම ගහලා තියෙනවා. දැනටම මිනිස්සුන්ට දරා ගන්න බෑ බෙහෙත් මිල. ඒ දරා ගන්න බැරි බෙහෙත් මිල එහෙම තියෙද්දි ඒකටත් ආපහු මේ 10% දක්වා වැට් එක වැඩි කරලා තිබෙනවා. සෞඛ්‍ය උපකරණ වලට, වෛද්‍ය උපකරණ වලට රසායනාගාරයකට ගිහිල්ලා පරීක්ෂණයක් කරා මේ හැම එකටම මේ වැට් එක ඇතුළත් කරලා තියෙනවා. විදුලි උපකරණ හැම එකටම ගහලා තියෙනවා. ගොවි ජනතාවගේ උදැල්ල මුල්ලුව බීජ වර්ග විතරක් නෙමෙයි කෘෂිකර්මයට යොදාගන්න ට්‍රැක්ටර් වලටත් අනිකුත් යන්ත්‍රෝපකරණ වලටත් මේක අදාළ වෙනවා. ධීවර ජනතාවගේ බිලී කොක්කේ සිට සියලුම උපකරණ වලට මේක ගහලා තියෙනවා. රබර් කිරි වලට, රසායනික පෝර වලට මේක බලපානවා. අදටත් කුරුඳු වගා කරන අය, තේ වගා කරන අය, අනිකුත් භෝග වගා කරන අයට තමන්ගේ හරි අස්වැන්න ගන්න බැරි වෙලා තියෙනවා පෝර වලට වියදම් කරන්න බැරුව. දැන් මේ වියදම් කරගන්න බැරුව
තියෙන විනාඩියක්
රසායනික පෝර වලට මේ වැට් එක ගහලා තියෙනවා. ඉන්ධන වලට යනවා. අමු තේ දළු වලටත් අදාළයි. මම හොයලා බැලුවා කුඩා තේවතු හිමියන්ට අමු තේ දළු කිලෝකට රුපියල් 30 ගාණක් විතර මේකෙන් අලාභයක් වෙනවා මේ වැට් එක හරහා. ඉලන් රත වලට ගහලා තියෙනවා. සෝලා පැනල් වලට බිරිමත් කරනවා කියන ගමන් සෝලා පැනල් වලටත් ගහලා තියෙනවා. ඒ නිසා මම මීට වඩා විකට කතා කරන්නේ අපිට ඊයේ වාද විවාද කරලා මේව පැහැදිලි කරගන්න ගොඩක් දේවල් තිබුණා. මම දැක්ක මුලින් ආපු ලයිස්තුවේ තිබුණා දුෂ්‍යාබාධිත පුජ්ජලින්ගේ සුදුසර වැටි සැර වැටියටත් ගහනවා කියලා. ආබාධිතීන්ට අත්තාරුවට කෘතිම අතපය සිට ඒ හැම එකකටම ගහනවා කියලා දුනා. රෝද පුටු වලටත් ගහනවා කියලා දුනා. ඒවා පැහැදිලි කරගන්නවත් ඊයේ අපිට අවස්ථාවක් ලැබුණේ හිතුවක්කාර විදිහට මේක සම්මත කරගත්ත නිසා. රටේ දළදේශීය නිෂ්පාදනයේ සභාපතිතුමනි 52%ක් භුක්ති විඳින 20%ක් වෙන ඇති හැකියයට වගේම රටේ දළදේශීය නිෂ්පාදනයෙන් ඉතුරු 48% භුක්ති විඳින 80%ක් වෙච්ච නැතිබැරි අසරණ ජනතාව වගේම දැනටමත් අමාරුවෙන් ජීවත් වෙන මධ්‍යම පාන්තිකයින්ටත් මේ බද්ද එක විදියට ගෙවන්න සිදුවීම ඉතාමත්ම කනගාටුදායකයි. අවසාන වශයෙන් මම ඔබතුමාට මතක් කරනවා V8 එකකට BMW එකකට ඉන්ධන මිලට ගන්නවා වගේම අයින්සක මෝටර් සයිකල් එකකින් යන කෙනෙකුටත් එකම විදියට තමයි මේ බද්ද බලපාන්නේ. ඒ නිසා අමාරුකම් රාශියක් මැද්දේ ජීවත් වෙන අපේ රටේ ජනතාවට කිසිම අනුකම්පාවක් නැතුව කිසිම හිතක් පපුවක් නැති ආණ්ඩුවක් හැටියට සමස්ත ජනතාව මත මේ වැට් බද්ද පැනවීම ගැන
පොතේ කාලය අවසන්.
අපි ප්‍රධාන විපක්ෂයේ අපි දැඩි ලෙස අපේ විරෝධය ඊයේ අපි ප්‍රකාශ කරන්න හිටියා. අද දවසෙත් අපි දිගටමත් ඒ විරෝධය අපේ පාන බව ප්‍රකාශ කරමින් මට අවස්ථාවක් ලබා දීම ගැන ඔබතුමාට ස්තුති කරමින් මගේ වචන සුවල්පය අවසන් කරමි.
ස්තුති කරු මන්තුමනි, විපක්ෂ නායකතුමනි.
මම මේ සභාවේ නොමැති අවස්ථාවේ කාංචන විජේසේකර ඇමතිවරයා ප්‍රකාශයක් කරා විදුලි බල අමාත්‍යාංශයේ තිබෙන සාකච්ඡාවක් පිළිබඳව. මං හිතන්නේ මූලාසනයේ ඔබතුමත් කාංචන ඇමතිවරයත් අදන 225ම දන්නවා හෙට දිව වෙනකන් මේ අයවැය විවාදය අඛණ්ඩව එක දිගටම ක්‍රියාත්මක වුණා. එවන් අවස්ථාවකදී විදුලි බල ශේෂ්ත්‍රයේ මිල අඩු කිරීම පිළිබඳ යෝජනා ඉදිරි කිරීමේ ඉදිරිපත් කිරීමේ සාකච්ඡාව අමාත්‍යංශයේ දැම්මහම මන්ත්‍රීවරුන්ට අමාත්‍යංශයට යන්නටයි මේ විවාදයේ වැඩ කටයුතු වලට සහභාගී වන්නට එපමණක් නොවේයි මේ විවාදයට අමතරව කමිටු වල සාකච්ඡා යනවා, කමිටු ගණනාවක් ක්‍රියාත්මක වෙනවා, කෝප් එක තියෙනවා, කෝපා එක තියෙනවා, පබ්ලික් ෆිනෑන්ස් කමිටි එක තියෙනවා, ඕවර්සයිට් කමිටිස් තියෙනවා, උපදේශක කාරක සභා තියෙනවා. ඒ හැම දෙයක්ම මැද්දේ මේ රැස්වීම බොහොම ලේසියෙන්ම දාගන්න තිබා පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ ඕන තරම් ඉඩකඩ තියෙනවා. දැන් ඔබතුමා ප්‍රකාශ කරා අපි මේ සාකච්ඡාවලට යෝජනා ඉදිරිපත් කරන්න අපිට හැකියාවක් නැහැ කියලා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, මම ඔබතුමාගෙන් මම මේක වගකීමෙන් කියන්නේ, මම මේක හැන්සත්ගත කරනවා, සභාගත කරනවා. ඔක්තෝබර් 17 වෙනිදා මම ඔබතුමාට ප්‍රශ්නයක් යොමු කරා. අද වෙනකන් උත්තර නැහැ. ඇයි උත්තර නැත්තේ? මොකද හේතුව? ප්‍රශ්නයට යොමු කරලා උත්තර දෙන්න තිබ්බු දවසට පසුදින තමයි විදුලි බිල වැඩි කරේ. ඔක්තෝබර් 17 වෙනිදා මේ දුන්න ඉදිරිපත් කරපු ප්‍රශ්නයට එතුමා උත්තර දෙන්න නැතුව මෙතනට ඇවිල්ලා කියනවා මේ විපක්ෂ නායකවරයා, විපක්ෂයේ මන්ත්‍රීවරු, සජබේ මන්ත්‍රීවරු ආවේ නැහැලු එතුමගේ අමාත්‍යංශයට යෝජනා ඉදිරිපත් කරන්න. ඔක්කොටම ඉස්සෙල්ලා 17 වෙනිදා ඔක්තෝබර් 17 අද දවසේ මොකක්ද? අද මොකද දිනේ? මේ නොවැම්බර්. එතකොට ඔක්තෝබර් 17 වෙනිදා දුන්නු ප්‍රශ්නෙට විදුලි බිල වැඩි කිරීම පිළිබඳව ඔබතුමා උත්තරයක් දුන්නේ නැහැ. දැන් ඔබතුමා කියනවා මම ඊයේ ලිපියක් එවවලු මේකට සහභාගී වෙන්න බැහැයි කියලා මන්ත්‍රීවරුන්ට මේ පාර්ලිමේන්තුවේ සැසිවාරයේ ක්‍රියාත්මක වෙනවා කියන එක. ඒක මම ලියුමකින් කියන්න ඕනේ නැහැ, ඔබතුමාම දන්නවනේ. ඔබතුමා දන්නවනේ මේ එක දිගටම පාර්ලිමේන්තුව තියෙනවා කියලා. හෙට දවසේ, හෙට තමයි අවසාන දිනේ කියන්නේ. ඒක ඕන පුත්කලෙක් ගන්න කාරණාව. ඒ නිසා පැහැදිලිව මම කියන්න කැමති, ඕන තරම් ඉඩකඩ තියෙනවා මේ පාර්ලිමේන්තුවේ කමිටු කාමරවල. මම ඕන නම් ඔබතුමා නොදන්නවා නම් ඒ කමිටු කාමරත් කියන්නම්, තියෙන සීට් ප්‍රමාණයක් කියන්නම්. නෑ, ඔබතුමා කීයක් ඉන්නද සාකච්ඡාවට? කියන්නේ
විවාදයක් කරගන්න විපක්ෂ නායකතුමා.
නෑ ඔබතුමා කියන්න, එතකොට මං කියන්නම් ඊට ප්‍රමාණය. ඒ නිසා මේ සාකච්ඡාව පාර්ලිමේන්තුවේ තිබ්බේ නැත්තේ විශේෂයෙන්ම මේ හේතුව නිසා, අපේ යෝජනා ගන්නට අකමැති නිසා. එතන මට උත්තරයක් දෙන්න, ඔක්තෝබර් 17 වෙනිදා ප්‍රශ්නෙට උත්තර නැත්තේ ඇයි?
ඔව් ගරු ඇමතුමා, කාංචනී සේකර ඇමතුමා.
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මට තියෙන ප්‍රශ්නය එතුමාට යෝජනා කරන්න විපක්ෂයේ මන්ත්‍රීවරු දැනුවත් කරලා පස් දෙනෙක් එවන්න කියලා. පළවෙනි කාරණාව මම හොඳටම දන්නවා, එතුමා විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් දැනුවත් කරේ නැහැ කියන එක. ඒක මන්ත්‍රීවරු කීප දෙනෙක් කතා කළම කිව්වා. මන්ත්‍රීවරු දැනුවත් කරේ නැහැ. පළවෙනි ඊළඟ කාරණාව තමයි ගරු මන්ත්‍රී මූලාසනයේ මන්ත්‍රීතුමනි, දැන් මේ විපක්ෂයේ නියෝජනය කරන කී දෙනෙක්ද පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නේ? මුළු සමගි ජන බලවේගෙම 22යි මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නේ. සභාවේ නෙමෙයි. සභාවේ ඉන්නේ 5 දෙනයි. මුළු පාර්ලිමේන්තුවෙන් 22යි. එතන ඉතුරු ටික දෙනා කොහෙද ඉන්නේ? සමගි ජන බලවේගනේ මං කිය මුළු විපක්ෂමේ නියෝජනය කරලා එන්න කියලා. දැන් ඔබතුමාට අඩුමතරමේ පාර්ලිමේන්තුව ඇවිල්ලා තියාගන්න ඕන නම් ඔබතුමා කෝ කමිටු කාමරවල හැරෙම ඉන්නවා කියලා. ඔබතුමාගේ කාර්යාලයෙන් අහලා බලන්න, 22යි මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ වෙලාවෙ ඉන්නේ. එතන ඔබතුමා 22යි නම් පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නේ 5 දෙනෙක් එවන්න බැරිද ඔබතුමාට? ඔබතුමාට 50ක් ඉන්නවා කියලා කියනෝනේ. ඒ කියන්නේ එක්ක ඔබතුමාට 5 දෙනෙක්වත් නැහැ ඔබතුමාට සහය දක්වන. ඒක වෙන්න පුළුවන්. ඊළඟ කතාව කරුන් මූලාසනයේ මන්ත්‍රීතුමනි, මේ පාර්ලිමේන්තුව ඇතුළට එක්කන් එන්න බෑ. අපි වාණිජ මණ්ඩල ඇතුළු විවිධ කණ්ඩායම් වලට ආරාධනා කරා. ඒක ආරාධනා කරපු ප්‍රමාණය 50කට වැඩි පිරිසක් ඉන්නවා. ඒ පිරිසද පාර්ලිමේන්තුවේ 5 දෙනෙක් එකතරකට නැගලා ඉසි 50ක් මෙහෙට ගෙන්න ගන්න එකද? එතන අපි විදුලි බල මණ්ඩලයේ නිලධාරි මේ සියලු දෙනාට එන්න කියලා කිව්වා. මේක කියන්න මෙන්න මේ ක්‍රමයේ තමයි දැන් අනුගමනය කරලා තියෙන්නේ ඔබේ අදහස් දෙන්න කියලා. එතකට අපි ගරු මුල්හසනේ මන්ත්‍රීතුමනි, ඒක නෙමෙයි ඊළඟ කාරණාව. මෙතුමා කෝ ඔක්තෝබර් 17 ප්‍රශ්නයක් ගැන ඔබතුමා සභා ලේකම් කාර්යාලයෙන් සහ පාර්ලිමේන්තුවේ විමසලා බලන්න 17 ඔබතුමා ඇහුවේ මම 17 කිව්වා මට දවස් දෙකක් දෙන්න කියලා 20 වෙනකට පාර්ලිමේන්තුවට උත්තරේ එව්වා මට වෙලාවකුත් දෙන්නකෝ උත්තරේ දෙන්න මට තාම හැබැයි වෙලාවක් හම්බුන්නේ නැහැ පාර්ලිමේන්තුවට උත්තරෙත් එවලා තියෙන්නේ ඔබතුමාගේ ඒක 20 වෙනකට ඔක්තෝබර් 20 වෙනකට පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ අපේ ලේකම්තුමා ලිඛිතව ඒක එවලා තියෙනවා මම ලේකම්තුමාගෙන් පහුගිය සතියේත් ඇහුවා මට වෙලාවක් හම්බුන්නේ නැහැ මේක උත්තර දෙන්න කියලා එතරකෝ දැනුවත් කරලා තියෙන්නේ තාම අපිට ඒකට වෙලාවක් දුන්නේ නැහැ කියලා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි ඕනකමක් තිබුණා නම් විදුලි බිල අඩු කිරීම සඳහා යෝජනා දෙන්න මම හිතනවා අජිත් මානප්පරු මන්තුමගෙන් අහුවනම් මන්තුමා කැමැත්තෙන් එනවා අද ඒ කියන්නේ මෙතන කතික ලයිස්තුවෙත් ඉන්නේ 20යි නේ ගරු විපක්ෂ නායකතුමා මුළු කතික ලයිස්තුවෙම අද දවස් ඉන්නේ 20යි නේ ඔබතුමාට තව 30ක් ඉන්නවනේ ඊළඟට ඔබ විපක්ෂේ නියෝජනය කරන තව මන්ත්‍රී වරුත් ඉන්නවනේ ඔබතුමා ඒ තැනට වැටෙන්න එපා මේ පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන ගමන් එළිය රැස්වීම වලට ඕනතරම් මන්ත්‍රීවරු යනවා දැන් ඔබතුමාලගේ මූල්‍ය කමිටුව රැස්වීම කරන්න පාර්ලිමේන්තුව තියෙනකට වෙන වෙන තැන්වල සංවිධානය කරන්න අපි යනවනේ සහභාගී වෙනවනේ සහභාගී වෙනවා දැන් උදෙත් මම හිටියේ වෙන තැනක මේ ප්‍රශ්නේ මතු කරපින්ද මම ඇවිල්ලා පිළිතුරු දුන්නේ එහෙම ඇවිල්ලා පිළිතුරු දෙන්න පුළුවන් ඡන්ද වේලාවට නෙමෙයි දාලා තියෙන්නේ ඡන්දේ තියෙන්නේ හැමදාම පහමාරට පහමාරට තමයි අපි බිස්නස් කමිටියක එකඟ වෙලා තියෙන ඡන්දේ තියනවා කියලා ඉතින් ඔබතුමාට ඡන්දර ගෙන්න ගන්න පුළුවන් දෙකට ඇවිල්ලා පැයක් විතර ඉඳලා තුනට වෙනකන් ඔබතුමාලගේ යෝජනා දීලා අදහස් දීලා ගියා නම් මේක හොඳයි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන අඩුවතරමේ ලබන සතියේ හරි ඔබතුමා මන්ත්‍රු කීප දෙනෙක් දෙන්න මම තව සාකච්ඡාවක් දාලා දෙන්න අපි 15 වෙනි පස්සේ 16 18 19 හෝ වෙන දවසක් අපි දාලා දෙන්න
उत्तर
लेखम कार्यालय इडक दील एक हरिद मम प्रश्न कहुआ पशे लेखम कार्यालय बहदा कर लीन एम दिन दील विजय शेखर एमति वरियाट अभी उत्तर देंड एम तीन एमति वरियाट ओणम विलावक ओणम दवसक पुलवांग अभी उत्तर देंड लेखम कार्यालय अवसर उन्न तमुना से पलवे नहीं बोरु හරි සම්පූර්ණ බොරුවක් නේ කිව්වේ ඔබතුමා කිව්වා ඔබතුමාගේ උත්තරය ඔබතුමා හොඳට දන්නනේ උත්තරේ ටේබල් කරන්නේ නැහනේ දැන් අද අමරවීර ඇමතිතුමා මම ඊයේ අහපු ප්‍රශ්නෙකට අද උදේ ඇවිල්ලා උත්තර දුන්නා මොකද ඒතර අමරවීර ඇමතිතුමාට උත්තර දෙන්න ඔබතුමාගෙන් අවසර ගන්න ඕනද නෑ අන්න එයා තොලු වන්න නෝ කුලරත්න මහත්තයා එහෙම අවසරයක් අවශ්‍ය නැහැයි කියලා නිකන් එහෙම කියන්න එපා අනික් කාරණාව මම ඔබතුමාට කියන්න කැමති දැන් ඔබතුමාගේ මුළු ගාන කිව්වේ නෑනේ මුළු ගාන කිව්වේ නෑනේ කීයක් ඉන්නවද මේ සාකච්ඡාවට ඒක පොඩ්ඩක් කියන්නකෝ ඒක කියන්නකෝ
විපක්ෂනායතුමා
75ද
විපක්ෂනායතුමනි
100ද
කාලේ
මොකද මේ විහිළුව
නෑ අපි
මේ පැහැදිලි
මෙලකට
නෑ මම මන්
ගරු
උලසනාරුණ මන්ත්‍රීතුමනි නෑ නෑ මගේ නම සඳහන් කරපුවේ මට උත්තර දෙන්න අයියා තියෙනවා सहभागी साधारण युक्ति
प्रश्न बलट मेतुमा नगिन न्यायपत्रे कथा कर අපිට න්‍යාය පත්‍රයක් දීලා තියෙනවා. ඒ න්‍යාය පත්‍රය අනුව තමයි අපි කටයුතු කරන්නේ. ඒ විනය අපිට තියෙනවා. ඔබතුමාට විනයක් නැති වුණාට දේපාන්දර විල්ල ඉවරලා ඔබතුමා අනිත් මිනිසුන්ගේත් කාලය අරගෙන විපක්ෂින් අනිත් മന്ത്രിවරුන්ගේත් කාලය අරගෙන උදේ ඉඳලා හවස වෙනකම් මේ මාධ්‍යර කතා කරන්න ඔබතුමාට මේ පාසල්වල ගිල්ලර පොඩි ළමයිට කතා කරනවා වගේ මෙතන ඉඳගෙන උදේ ඉඳලා හවස වෙනකම් න්‍යාය පත්‍රය කඩාගෙන කතා කරාට අපිට ඒක කරන්න යන්න බෑ. න්‍යාය පත්‍රයේ තියෙනවා නම් 27-2 උත්තරේ දෙන්න කියලා ඒ උත්තරේ මම ඇවිල්ලා දෙන්න. උත්තර නොදී පලා යන්නෙත් නෑ. ගරු මුලාසනේ മന്ത്രിතුමනි.
හරි බොහොම ස්තුතියි ගරු ඇමතුමා.
මගේ ගරු മന്ത്രിතුමනි මගේ ප්‍රශ්නේ උනේ මෙතුමාට මෙතුමා අඩුම තරමේ മന്ത്രിවරු දැනුවත් කරාද කියලා. മന്ത്രിවරු දැනුවත් කරාද කියලා. එහෙම දැනුවත් කරලා නෑ ගරු മന്ത്രിතුමනි.
විපක්ෂය කියනවා දැන් මම හිතන්නේ මේ ප්‍රශ්නේ මේක මම හිතන්නේ වෙනම කතා කරන හදා මොකද දන්නද නැත්නම් മന്ത്രിවරු කාලේ සෑහෙන වෙලාවක් ගත වෙලා තියෙනවා ඒකයි. කියන්න විපක්ෂනායකතුමා මොකද්ද පොයින්ට් එක?
ගරු මූලාසනාරූඪ മന്ത്രിතුමනි මම ඔබතුමාගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මට අවස්ථාව දෙන්න කියලා. ඔබතුමාගෙන් විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මං අහන්නේ පැය ගණනාවක් මේ රටේ ලක්ෂ 220ක් අන්ධකාරයේ තිබ්බ මේ ඇමතිවරයා පාර්ලිමේන්තුවට අද වෙනකන් ඇවිල්ලා කියලා නැහැ. ඒ බිනවැටීම පිළිබඳව ඇත්ත කතා මොකද්ද කියලා. එයාගේ රාජ්‍ය අමතිවරය අසරණ වුණා. ඒකවත් ඒක ගැනවත් ප්‍රකාශයක් මොහු කරලා නැහැ.
හරි ගරු විපක්ෂ නායකතුමා.
ඒක ගැනවත් ප්‍රකාශයක් කරලා නැහැ.
ඔව්. ගරු ඇමතුමා.
දැන් මෙතුමාගෙන් අහපු ප්‍රශ්නේ මෙතුමාට උත්තර දෙන්න බැරි හින්දා මෙතුමා තව තව තැන්වල එල්ලෙනවා. ගරු මූලාසනේ മന്ത്രിතුමනි මම ඉංජිනේරුවෙක් නෙවෙයි ඇවිල්ලා කියන්න විදුලිය බිඳ වැටුනේ කොහොමද කියලා කියන්න. ඔබතුමාට ඉංජිනේරු සහතිකෙත් ඇති. ඔබතුමාට වෛද්‍ය සහතිකෙත් ඇති. ඔබතුමා මෙතන ඇවිල්ලා ගන්න ඕන බෙහෙතුත් කිව්වා විදින්න ඕන එන්නතුත් කිව්වා. ඔබතුමාට එහෙම කියන්න පුළුවන්කම තිබුණාට මට පරීක්ෂණ වාර්තාවෙන් ලැබුණට පස්සේ තමයි මේ පාර්ලිමේන්තුවට කියන්න පුළුවන් වෙන්නේ. වගකීමක් තියෙන එපයි කියන දෙයට මට කියන්න පුළුවන්ද ඔය පරීක්ෂණ වාර්තාව එන්න ඉස්සෙල්ලා මේක තමයි බිඳ වැටීමට හේතුව. මේක තමයි ගත්ත පියවර කියලා. ඔබතුමාට බිඳ වැටිච්ච එක මම දන්නවනේ. ඔබතුමා දන්නවාද මොකක් හරි නං කුමන්ත්‍රණයක් ඇති. ඔබතුමා කියන්න මොකද්ද කුමන්ත්‍රණය කියලා. මට නම් එහෙම කියන්න පුළුවන් කමක් නැහැ.
හරි මේක විපක්ෂ නායකතුමා මේ සෑහෙන වෙලාවක් ගත වෙනවා. මේක මම වෙන විවාදයක් කරගන්න එපා කරුණා කරලා. අපේ മന്ത്രിවරුන්ට ගරු පේමනාස්සේ දොරවත්ත මන්තුමා ඔබතුමාගේ කාලේ විනාඩි 8ක් කාලයක් තියෙන්නේ. පේමනාස්සේ දොරවත්ත මන්තුමා
ගරු සභාපතිතුමනි සුබතිනි මම හිතන්නේ මේ අයවැය විවාදය තුල ඉතාමත් වැදගත් අමාත්‍යාංශ දෙකක් අද දිනේ කතා කරන්නේ. අපි කවුරුත් දන්නවා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන්. දිගින් දිගටම නොයෙකුත් කාරණා කතා කරලා දැන් අද දිනේ පැහැදිලිවම අපි කියන්න ඕනේ දීර්ඝව සාකච්ඡා කරා මේ අමාත්‍යාංශ දෙකට පරිබාහිරව කරුණා ගණනාවක් සාකච්ඡා කරා. විශේෂයෙන් බදු වැඩි කිරීම සම්බන්ධයෙන් අපි කිසිම කෙනෙක් බදු වැඩි කිරීම සම්බන්ධයෙන් කතාවයක් නැහැ ගරු සභාපතිතුමනි. දැන් එක පැත්තකින් විපක්ෂය කතා කරන බොහොම ආඩම්බරෙන් ගිහිලා කියනවා අපි ශේෂාධිකරණයට ගිහිල්ලා මේ ආර්ථික ඝාතකයන් විරුද්ධව තීන්දුවක් ගත්තා කියලා. හැබැයි ඒ අයව ඒ විදිහට හඳුන්වා දෙන්න කටයුතු උනේ වැට් තිබ්බ ප්‍රමාණයෙන් අඩු කිරීම කියන කාරණේ මත. හැබැයි අද අනිත් පැත්තෙන් කියනවා වැට් වැඩි කරලා කියලා. හැබැයි මේ සජබෙම්ම තමයි ගිහිල්ලා නඩු දාලා තියෙන්නේ මේ ආර්ථික ප්‍රශ්නෙට මේ අය මම කියන්න ඕනේ කියලා. මං අහන්නේ මොකද්ද මේ කාරණේ? එක පැත්තකින් වැට් අඩු කරපු මිනිස්සුන්ව දෝෂ දර්ශනයට ලක් කරනවා. අනිත් පැත්තෙන් වැට් වැඩි කරාම කියනවා මේ ජනතාව පෙළන්නේ නැනකල වැට් ඕනම වද්දක් වැඩි කරාම සම්බන්ධතුමා ඒක ජනතාවට දැනෙනවා. හැබැයි අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අපි ඉන්නේ රටක් හැටියට අද වැඩිච්ච තැනක. අද වැටලා තියෙන්නේ මේ අර්බුදේ හමුවේ, මේ කුණාටුව හමුවේ, මේ නැව පදව ගන්න කෙනෙක් නැතුව ගියා. මේ නැව පදව ගන්න කෙනෙක් නැතුව ගියා. ප්‍රශ්න තිබ්බා. හැබැයි අපි දැන් මේ නැව පදවගෙන යනවා, කුණාටුව යනවා, හැලැප්පීම් වෙනවා. කුණාටුවක නැවක් යනකොට අර සීට් බෙල්ට් දාගෙන සනීප ආරක්ෂකව යන්න පුළුවන් කමක් නැහැ. හැබැයි සමහර කණ්ඩායමක් ඉන්නවා නැව පදවන්න එන්නේ නැහැ. අඩුතරම මේ නැවට පිරන වතුර ටිකක් අහක් කරන්න එන්නේ නැහැ. පැත්තකටලා කියනවා අපි පැත්ත නම් මෙහෙමයි, අපි නැව පදින්නේ මෙහෙමයි, අපි නැව ගෙනියන්නේ මෙහෙමයි, අපි මෙහෙමයි සැප දෙන්නේ කියලා කියනවා. එහෙම කියකිය කිසිම දෙයකට ඉදිරිපත් වෙලා කිසිම දෙයකට කඩදු කරන්නේ නැහැ. මැදිහත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි දිගින් දිගටම මොකද කරන්නේ? අපි කරොත් කරන්නේ මෙහෙමයි කියලා කියනවා. දැන් අද පුදුම දෙයක් කියලා දෙන්නේ වැට් වැඩි කරන්න වෙන්නේ හේතුව අපි කවුරුත් දන්නවා අමාරු තත්වයක් කියන්නේ. එතකොට වැට් අඩු කරමු මිනිසුන්ටත් බයිනෝ, වැට් වැඩි කරමු මිනිසුන්ටත් බයිනෝ. හැබැයි මේකට ඇත්තට මැදිහත් වෙලා මේ අර්බුදයට උත්තරයක් හොයන්න මැදිහත් වෙන්නේ නැහැ. දැන් කරුණාකරලා මේ සභාවේ වෙලාව බලන්න, මේ සභාවේ වෙලාව, මේ සභාවේ කතා කළ යුතු දේවල් කතා කරන්න වෙලාව ගන්නේ නැහැ. නැගිටිනවා වාඩිනවා, නැගිටිනවා වාඩිනවා. තමන් හරි කියලා ඔප්පු කරන්න මේ සභාවේ උත්සාහ කරනවා. කරුණාකරලා මේ සුළු සුළු කාරණා සම්බන්ධයෙන් අපි දන්නවා, අපි අපි නීතිඥ වැඩිලා අපි දන්නවා මේ සාමය කඩවීම සම්බන්ධයෙන් සුළු සුළු කාරණා ඔක්කොම අධිකරණ දාන්නේ නැහැ. මුලින්ම සමත මල්ලේට දානවා, සමත මල්ලේට දානවා. දැන් මේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ, කිරියල්ල මහත්තයාගේ ප්‍රශ්න විසඳන්න මේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ වෙනම සමත මල්ලයක් ඇති කරන්න ඕනේ. කොයිලේද ලියුම ආවේ, කොයිලේද ප්‍රශ්නට උත්තර දෙන්න ඕනේ, කවුද හරි කවුද වැරදි කියලා වෙනම කමිටුවක් දාමු. ඇත්තටම සජිත් ප්‍රේමදාස මහත්තයා මේ අපේ මන්ත්‍රීතුමා හිනා වී අහගෙන ඉන්න ඇත්ත ඇත්ත නිසා දැන් අපේ අපි කාගේවත් වෙලාවට මේ ගන්නෙ. අනේ ඔබතුමා, ඔබතුමා ඉතින් කරුණා කරලා මගේ කතාව දෙන්නකෝ. ඔබතුමා මේ ඔබතුමා ඔබතුමා මේ ඔබතුමා උදේ
වාදා කරන්න එපා.
ඔබතුමා උදේ මොකද දවල් නිකල් රෑ දණියෙල්ල ඔබතුමා. ඔබතුමා ඒකට ඉදිරිපත් වෙන්න එපා. හරි හරි. ඔබතුමාලා ඔබතුමාලා ත්‍රා දවල් නිකල් රෑ දණියෙල්ල වාදා කරන්න එපා. වාදා කරන්න එපා.
කරුණා කරලා නිශ්ශබ්ද වෙන්න.
අපි
වාදා කරන්න එපා.
ඔබතුමා ගරු සභාපතිතුමා අපි මේ කටයුතු කරන්නේ
වීර සභාපතිතුමා කරුණා කරලා වාඩි වෙන්න.
ඊගාව පාර ඊගාව පාර පාර්ලිමේන්තු වෙන්න කොහොමද කියලා අපි බලාගෙන ඉන්නේ. මේ වැඩ කරන්නේ අපි වැඩ කරන්නේ මේ රටට අවශ්‍ය දේ වෙනුවෙන්. අපි මේ රටට අවශ්‍යතාවය වෙනුවෙන් අපි කටයුතු කරන්නේ. අපි මේ ඊළඟ පාර පාර්ලිමේන්තු වෙන්න ඇඳුම් වහගෙන එහෙම වැඩ කරන්නේ නැහැ. අපි විපක්ෂයට ගිහිල්ලා එහෙම චෝදනා කරන්නේ නැහැ. මේ අමාරු වෙලා අපි මේ වෙලාවේ බැහැලා මේ අමාරු වෙලා අපි අවශ්‍ය දේ කරන්නේ. මේ මෙතන ඇවිල්ලා බුරුණා
ජනාධිපතිතුමා විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
හවසට ගිහිල්ලා ගරුමන්තුමා මේ මේ බාධාගිරි බාධාගිරි ඔබ අසුරවන්න කරුම
කරුණා කරලා බාධා කරන්න එපා. රසමණික මන්තුමා
මහතුරු වගේ හැසිරෙන්න, මහතුරු වගේ හැසිරෙන්න. මම මේ වැදගත් කාරණා කීපයක් කියන්න දෙනවා. මේ මහතුරු වගේ හැසිරෙන්න දැන් පැහැදිලි. ඉතින් ඒකනේ ප්‍රශ්නේ කියන්නේ. උදේ ගිහිල්ලා හම්බෙනවා, වාහනට ගිහිල්නවා, අරව ඉල්නවා, මේව ඉල්නවා, ලැජ්ජයි. ජනාධිපතිතුමා හම්බෙනවා, ටයි කෝට් එක අදිනවා, එළියේ කතා කරන ජාති ගැදුම අදිනවා. අපි එහෙම නැහැ. ගරු සභාපතිතුමා මේ කාරණේ ගත්තාම මේ ආණ්ඩුවේ අපි අපි දුෂ්කර තීන්දුව తీර ගන්නවා. අපි මේ දුෂ්කර තීන්දුව වලට අපි උර දෙනවා. අපි පැල්ලේ යන්නේ ජනතාවට බඩි, ජනතාව අපිට අපව ප්‍රතික්ෂේප කරයි. හැබැයි මේ වෙලාවේ අපි කළ යුතු දේ කරනවා. පෞගේ කාලේ පුරාවටම ගත්ත නැති ආදේශපාලනික තීන්දුව අපි අරගන්නවා. මොකද හේතුව මේ රටේ ස්ථාවරත්වය හදන්න, මේ රටේ ආර්ථිකය හදන්න. අපි එහෙම ගන්නවා. අපිට අපි ඊළඟ පාර අපි පාර්ලිමේන්තු නොයිදි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අවශ්‍යතාව වෙනින් අවශ්‍ය තීන්දුව తీර අපි අරගන්නවා. මොකද හේතුව අපිට සතුරු වෙන්න පුළුවන් නිවැරදි තීන්දුව తీර ගත්ත කියලා. පෞගේ කාලේ පුරාවටම දේශපාලන තීන්දුව තමයි දේශපාලකයෝ ගත්තේ. පෞගේ කාලේ පුරාවටම ගත්තේ මොනවද? බදු ටික ගත්තේ නැහැ. අපි පෞගේ කාලේ පුරාවටම අඩු කළ බදු අඩු කරලා අද ටැක්ස් ඐඩෙන්ටිෆිකේෂන් නම්බර් එකක් ගෙනල්ලා තියෙනවා බදු ජාලේ වැඩි කරන්න. මොකද ഇതു අපි කවුරුත් දන්නවා බදු ගෙවිතුය බදු ගෙවන්නේ නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් නිවැරදි සංඛ්‍යාලයකට ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනස් කිරීම අපි කරලා තිනවා. ගරු සභාපතිතුමනි මේ අයවැය යෝජනා මේ
ඔබතුමාට විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
මේ අමාත්‍යාංශය තුල ගත්තාම ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපේ රටේ බලපාන ප්‍රධාන ප්‍රශ්න වලට විසඳුම් තියෙන මෙතන. දැන් සමහරවල් ජනාධිපතිතුමා 2048 මේ රට සංවර්ධන රටක් කරනවා කියලා කිව්වහම සමහරු විනා වෙනවා. ඒ කියන්නේ මේ වේගයෙන් ගිහිල්ලා 2048 සංවර්ධන රටක් කරන්න බෑ කියනවා. ඇයි මේ පසුගාමීත්වය? අපිට පුළුවන් මේ ඩිජිටල් අමාත්‍යාංශය හරහා, ඒ වගේම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය හරහා අපිට පුළුවන් මේ රට ඉස්සරහට ගේන්න. ඒකට මේ අවුරුදු 40 ගණන් ඉන්න ඕනේ නැහැ. හැබැයි මට තියෙන ප්‍රශ්නේ අපි පසුගාමීත්වය විතරයි වර්ධනය කරන්නේ ගරු සභාපතිතුමා. අපි දන්නවා අපේ රටේ ආර්ථිකය ලෝකයේ තියෙන සමහර සමාගම්වල මාසික ආදායමට වඩා අඩු ආර්ථිකයක් අපිට තියෙන්නේ. ඇයි අපිට හැකියාවක් නැති අපේ දරුවෝ ඩිජිටල් තාක්ෂණය හරහා ඉස්සරහට ගෙනියන්න? ඇයි අපිට රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටලයිස් කරලා ඉස්සරහට ගෙනියන්න බැරි? මොකද අපිට ඒක කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි ඔක්කොම එක පෙළ ගැහෙන්න ඕනේ, ආයතන ටික ගේන්න ඕනේ, පෝච්චි ටිකට අවශ්‍ය ආයතන ටික ගනලා අපි ඔක්කොම එකතුලා වැඩ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් සමහර අවස්ථාවල අපි දන්නවා මිනිස්සුયા වුණාම වෙනස් වෙන්න වැඩි කැමති නැහැ. අපි දන්නවා රාජ්‍ය යාන්ත්‍රණය දිගින් දිගටම අපි දන්නවා රැවිස් එක තියෙනවා. එහෙම නැත්නම් වෛද්‍ය සැපයුම් මණ්ඩලය තියෙනවා. මේ දේවල් වල අපිට බලපාවු ප්‍රධාන කාරණා කීපයක් තිබා. එක තමයි ටැක්ස් එකතු වෙන්නේ. අනිත් පැත්තෙන්
ඔබතුමාගේ කාලය අවසන්.
අනිත් පැත්තෙන් ඔසු මේ හදිසි මිල දැනීම් වලට ප්‍රධාන වශයෙන් බලපෑවේ මේ වෛද්‍ය මණ්ඩලය තුල ඒ සොෆ්ට්වෙයාර් එක හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් අපි කවු මිනිස්සු වැඩි සමාජයට වෙනස් වෙන්න අකමැති. ඒ නිසා තමයි මේ ඩිජිටලයිසේෂන් එකට සමාජලට සමාරු විරුද්ධ. මම හිතන්නේ අපි කළ යුතු දේ වෙන්නේ ගරු සභාපතිතුමා මේ කාරණා ඇත්තටම දිගින් දිගටම අපි කියන්න ඕනේ මේකට සල්ලියන්නේ නැහැ. සමහර ආයතන කැමති මේ සොෆ්ට්වෙයාර් එක දීලා ඒ සමාගම් එක්ක ගිවිසුමකට ඇවිල්ලා මේව අපේ රටට ලබා දෙන්න කෙටි කාලීන වශයෙන් අපි එවැනි වෙනස් විදිහේ ඉතලා වෙනස් විදිහේ කල්පනා කරලා රට වෙනස් කරන අපි ඔක්කොම එකහුව වෙන්න ඕනේ. එහෙම නැතුව ඊළඟ පාර පාර්ලිමේන්තු වෙන්නේ කොහොමද කියලා සූට් මහන්නේ කොහොමද කියලා කල්පනා කරන එකට වඩා රට වෙනුවෙන් අවංකව වැඩ කරන්න කියන කාර්යය තමයි ඔය බෝඩ් ලෑලි වල ඉතරක් තියෙන පක්ෂවල සමාජිකයන් අපිට කියන්න තියෙන කාර්මීය අවස්ථාව මතක් කරන්න කැමතියි.
හරි බොහොම ස්තුතියි කරු මන්තුමා. ඊළඟට සීදල් මන්තුමා ඔතන විනාඩි 13ක් කාලයක් ලැබෙනවා.
ගෞරව තලමිදාංග මුරිපිනර අවර්ගලේ
ඔඩ ප්ලීස්. ඊට ප්‍රථම දොරවත්ත මන්තුමා මූලාසනට පැමිණෙනවා.
நன்றி கௌரவ தலைமைதாங்கர்களே. அன்றைய தலைப்போடு இரண்டு விடயங்களை பதிவு செய்ய விரும்புகிறேன். முக்கியமாக ஒன்று, கொழும்பு மாவட்டத்தில் உள்ள பல்வேறு பிரதேசங்களிலும் தமிழர்கள் வாழுகின்ற பகுதிகளிலே தமிழர்களை அளவீடு செய்தல், அவர்களுடைய விவரங்களை பெறுதல் என்ற விடயம் ஒரு நாட்டினுடைய சிவில் நிர்வாகத்துக்கு முரணாக அல்லது நாட்டினுடைய நடைமுறைகளுக்கு முரணாக நடைபெறுவதை நேற்றும் இந்த மன்றிலே எங்களுடைய கௌரவ பாராளுமன்ற உறுப்பினர் மனோகணேசன் அவர்களும் தெரிவித்திருந்தார். தொடர்ந்தும் இங்கே இருக்கின்ற கொழும்பை மையப்படுத்திய கொழும்பிலே வாழுகின்ற தமிழர்கள் எங்களிடமும் முறையிடுகின்றார்கள். காலமை அல்லது மாலை நேரங்களிலே போலீசார் சிங்களத்திலே அடிக்கப்பட்ட சிங்களத்திலே தயாரிக்கப்பட்ட விண்ணப்ப படிவங்களை கொண்டு வந்து தங்களுடைய வீட்டு கேட்டுகளிலே தங்களிடம் தருகிறார்கள். நீங்கள் இதை நிரப்பிவிட்டு நாளைக்கு இரவுக்குள் தாருங்கள் அல்லது நாங்கள் வந்து இரவு எடுக்கிறோம் என்ற வார்த்தைகளை பாவிக்கிறார்கள். ஒரு நாட்டிலே இப்பொழுது கணக்கெடுப்பு நடக்கிறது, சனத்தொகை கணக்கெடுப்பு நடைபெறுகிறது. அது எல்லா கிராமங்களிலும் எல்லா இடங்களிலும் நடைபெறுகிறது. அதேன் கொழும்பு மாவட்டத்துக்கு மட்டும் போலீசார் அந்த கணக்கெடுப்பிலே ஈடுபட வேண்டும். இது கணக்கெடுப்பு திணைக்களம் தன்னுடைய ஆட்பதிவு திணைக்களம் அந்த விடயங்களை கையாளுகிற பொழுது இது ஒரு சிவில் நடவடிக்கையாக நாட்டினுடைய சிவில் விஷயமாக இது நடைமுறையில் உள்ள ஒரு விடயம். ஆனால் ஏன் கொழும்பிலே இருக்கின்ற தமிழர்களை யார் யார் எங்கெங்கே இருக்கிறார்கள், ஆறு ஆறு தமிழர்கள் இருக்கிறார்கள் என்பதை அறிவதற்கு சிங்கள போலீசார் அல்லது சிங்கள இராணுவத்தினரை பயன்படுத்தி சிங்களத்திலே படிவங்களை கொடுத்து இந்த விவரங்களை எடுக்க வேண்டிய தேவை ஏன் வந்தது? இதனை உடன் நிறுத்தி நீங்கள் இந்த நாடுபூராக எவ்வாறு ஏனைய மாவட்டங்களில் இந்த கணக்கெடுப்பு நடைபெறுகிறதோ அதே வகையில் இந்த நடவடிக்கைகள் மேற்கொள்ளப்பட வேண்டும் என்பதை நான் இந்த உயர்ந்த சபையினூடாக நேற்றைய தினம் கௌரவ மனோகணேசன் அவர்கள் கேட்டதன் சார்பாக நான் அந்த கோரிக்கையை மீண்டும் இந்த இடத்திலே முன்வைக்கிறேன். கொழும்பை மையப்படுத்திய தமிழர்கள் தந்த கோரிக்கைகளையும் நான் சார்பாக இந்த கோரிக்கை உங்களிடம் முன்வைக்கப்படுகிறது. அதே நேரம் கிளிநொச்சி மாவட்டத்திலே ஒரு இளைஞனுக்கு நடந்த மிக துயரமான விடயத்தை பதிவு செய்ய விரும்புகிறேன். தொடர்ந்தும் நேற்று முன்தினமும் அவருடைய வீட்டுக்கு சென்ற சிஐடியினர் அவரை தொடர்ந்தும் துன்புறுத்துகிறார்கள், துயரப்படுத்துகிறார்கள். இது தொடர்பாக அவர் எனக்கு எழுதிய ஒரு கடிதத்தையும் நான் உங்களுக்கு இந்த சபையிலே பதிவு செய்து நான் சபாபீடத்துக்கு சமர்ப்பிக்கிறேன். பரராஜசிங்கம் சுஜீவன் தன்னுடைய உயிர் அச்சுறுத்தல் தொடர்பாக எனக்கு அவர் அளித்த கடிதம், கிளிநொச்சி மாவட்டத்தில் புலோப்பளை கிழக்கு பழை என்னும் முகவரியை நிரந்தர வதிவிடமாக கொண்ட திரு பரராஜசிங்கம் சுஜீவன் தேசிய அடையாள அட்டை இலக்கம் 97 30 52 36 V ஆகிய நான் யாழ்ப்பாண பல்கலைக்கழகத்தில் ஊடகத்துறை மற்றும் இந்து நாகரிகத்துறையின் 3ஆம் வருட மாணவனாக கல்வி கேட்கும் சமநேரத்தில் கடந்த 4 ஆண்டுகளாக சிரச சக்தி நியூஸ் பெஸ்ட் ஊடக நிறுவனத்தின் கிளிநொச்சி மாவட்ட ஊடகவியலாளராக கடமையாற்றி வந்துள்ளேன். இதன் அடிப்படையில் கடந்த நல்லாட்சி அரசாங்கத்தின் காலத்தில் ஒரு சுயாதீன ஊடகவியலாளராக என்னால் சேகரிக்கப்பட்ட செய்திகளையும் எனது முகப்புத்தக பதிவுகளையும் மேற்கோள் காட்டி நான் பயங்கரவாதத்தை மீளுருவாக்கம் செயல்பாடுகளில் ஈடுபட்டுள்ளதாகவும் அதனால் என்னை பயங்கரவாத தடை சட்டத்தின் கீழ் உடனடியாக கைது செய்ய வேண்டும் எனவும் சிங்கள ராவிய அமைப்பின் பொதுச் செயலாளரான மாகல் கந்த சுதந்திர தேரர் வலியுறுத்தி வருகிறார். சிங்கள பௌத்த துறவிகள் தலைமையில் செயல்பட்டு வரும் சிங்கள ராவிய அமைப்பின் பொதுச் செயலாளரான மாகல் கந்த சுதந்த தேரர் கடந்த 2021 6/5 மற்றும் 7ஆம் தேதிகளில் களுத்துறை மாவட்டத்தில் நடாத்திய ஊடகவியலாளர் சந்திப்புகளிலேயே மேற்படி கருத்தை முன்வைத்திருந்தார். இதன் பின்னர் கிளிநொச்சி மாவட்டத்தில் உள்ள ராணுவ புலனாய்வாளர்கள் என்னையும் எனது சக ஊடகவியலாளர்களையும் விசாரணைக்கு உட்படுத்தி வருகின்றனர். இது எனக்கு உயிர் அச்சுறுத்தல் ஏற்படுத்தியுள்ளதோடு எனது இயல்பு வாழ்வையும் பாதிப்பதாக அமைந்துள்ளது. மாகல் கந்த சுதந்திர தேரரால் என்னை கைது செய்ய வேண்டும் என்ற கோரிக்கை முன்வைக்கப்பட்ட அன்றே நான் ஊடகவியலாளராக கடமையாற்றி வந்த சிரச சக்தி நியூஸ் வெஸ்ட் ஊடக நிறுவனம் கடந்த 2021 6/7 முதல் எந்தவித முன்னறிவித்தலோ எழுத்து மூல அறிவித்தலோ இன்று என்னை பணியிலிருந்து இடைநிறுத்தியுள்ளது. இச்சம்பவத்துக்கு முன்னரான கீழ்வரும் விடயங்களை தங்கள் கவனத்துக்கு கொண்டு வர விரும்புகிறேன். மிக முக்கியமாக 1, சமூக வலைத்தளங்கள் ஊடாக பண மோசடியில் ஈடுபட்ட குற்றச்சாட்டின் கீழ் கைது செய்யப்பட்டு கடந்த 2019 8/3 அன்று கிளிநொச்சி மாவட்ட நீதிமன்றில் முன்னிலைப்படுத்தப்பட்ட நோர்வே நாட்டைச் சேர்ந்த ஒருவருடைய செய்திகள் தொடர்பான சேகரித்த போது நீதிமன்றத்தின் முன்பாக அவரது தந்தையாரால் என் மீது தாக்குதல் மேற்கொள்ளப்பட்டது. இத்தாக்குதல் தொடர்பில் என்னால் கிளிநொச்சி போலீஸ் நிலையத்தில் 2019 8/3 சிஐபிஐ 10/20 முறைப்பாடு பதிவு செய்யப்பட்டுள்ளது. முறைப்பாட்டு பிரதியும் அவர் இணைத்திருக்கிறார். இதன் பின்னர் நியூஸ் பெஸ்ட் ஊடக நிறுவனத்தின் தமிழ் பிரிவு முகாமியாளரான திரு ராஜேந்திரன் அவர்கள் ராஜேந்திரன் கோவில்நாத் அவர்களை தொடர்பு கொண்டு மேற்படி திரு அவர் அந்த சம்பந்தப்பட்டவர் கேட்ட பொழுது என்னால் மேற்கொள்ளப்பட்ட போலீஸ் முறைப்பாட்டை மீளப்பெறுவதோடு தன்னுடன் தொடர்புடைய செய்திகளை சேகரிக்கவோ வெளியிடவோ வேண்டாம் எனவும் அவர் கேட்டுக்கொண்டதாக இவர் தன்னுடைய கடிதத்திலே குறிப்பிட்டிருக்கிறார். அதன் பின்னர் இந்த ஊடக நிறுவனத்திலே தனக்கு இருந்த பொறுப்புகளை தான் துறந்து வெளியேறிவிட்டதாகவும் தன்னுடைய தொடர்ந்து தன்னுடைய செயல்பாடுகளுக்கு புலனாய்வுத்துறையினருடைய நெருக்கடிகளும் இந்த தேரருடைய நெருக்கடிகளும் தொடர்ந்த வண்ணம் இருப்பதையும் அவர் தன்னுடைய பதிவாக இந்த இடத்திலே மேற்கொண்டிருக்கிறார். இதனை விட கிளிநொச்சி மாவட்டம் பச்சிலைப்பள்ளி போலீஸ் பிரிவுக்குட்பட்ட எக்கச்சி பகுதியில் கடந்த 2020 7/6 முன்னாள் போராளி ஒருவர் பட்டாசு மருந்துகளை கொண்டு வெடிபொருட்களை தயாரிக்கும் பணியில் ஈடுபட்டிருந்ததாக எதிர்பாராத விதமாக நிகழ்ந்த வெடிப்பினால் படுகாயமடைந்து கிளிநொச்சி வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டு பின் மேலதிக சிகிச்சைக்காக அனுராதபுரம் வைத்தியசாலைக்கு மாற்றப்பட்ட நிலையில் சிகிச்சை பலனின்றி உயிரிழந்திருந்தார். இவ்வெடிப்பு சம்பவம் நிகழ்ந்த பகுதியில் மீட்கப்பட்ட பொருட்களை எனது முகநூலில் புகைப்படத்துடன் பதிவேற்றியிருந்தேன். தமிழீழ விடுதலை புலிகளின் தலைவர் வேலுப்பிள்ளை பிரபாகரன் அவர்களின் பிறந்த நாளான கடந்த 2020 11/26 யாழ்ப்பாணம் வல்வெட்டித்துறையில் அமைந்துள்ள அவரது இல்லத்தில் கேக் வெட்டி பிறந்த நாள் கொண்டாட்டத்தில் ஈடுபட்ட வடக்கு மாகாண சபையின் முன்னாள் உறுப்பினர் திரு கே சிவாஜிலிங்கம் போலீசாரால் கைது செய்யப்பட்டதையும் அப்போது திரு பிரபாகரன் அவர்களின் இல்லத்தில் ஒட்டப்பட்டிருந்த அவரது புகைப்படத்தையும் எனது முகநூலில் பதிவேற்றியிருந்தேன். தமிழின படுகொலை நாளான முள்ளிவாய்க்கால் நினைவு தினத்தில் எடுக்கப்பட்ட புகைப்படங்களை முகநூலில் பதிவிட்டமை கடந்த 2019 12/17 அன்று கிளிநொச்சி பச்சிலைப்பள்ளி பிரதேசத்தில் நடைபெறும் சட்டவிரோத மணல் அகழ்வுக்கு எதிரான மக்களால் மேற்கொள்ளப்பட்ட எதிர்ப்பு ஆர்ப்பாட்டத்தை ஒளிப்பதிவு செய்தபோது அங்கிருந்த போலீசார் என் மீது தாக்குதல் மேற்கொண்டமை தொடர்பிலான செய்திகளை வெளியிட்டமை இந்த தொடர் நடவடிக்கைகளின் ஒரு பகுதியாகவே இலங்கையில் முதல் தர சுயாதீன ஊடக நிறுவனம் ஒன்றின் செய்தியாளராக எனது கடமை நிமித்தம் சேகரித்த மேற்படி செய்திகளின் மூலம் நான் பயங்கரவாதத்தை மிளிருவாக்கம் செயல்பாடுகளில் ஈடுபடுவதாக கூறி பயங்கரவாத தடை சட்டத்தின் கீழ் கைது செய்வதற்கான நடவடிக்கைகளை மேற்கொள்வதன் மூலம் இந்த நாட்டில் என்னால் இயல்பாக வாழ முடியாத நிலைமை ஏற்படுத்தப்பட்டுள்ளது. இச்சம்பவங்கள் விளைவித்த அச்சத்தோடு எந்நேரமும் பயங்கரவாத தடை சட்டத்தின் கீழ் நான் கைது செய்யப்படலாம் அல்லது இனந்தெரியாதோரால் கடத்தப்பட்டு காணாமல் ஆக்கப்படலாம் என்ற உள நெருக்கோடு வாழ்ந்து வருகிறேன். எனவே தயவு செய்து எனது பாதுகாப்பை உறுதிப்படுத்த ஆவண செய்யுமாறு தங்களை தயவுடன் கேட்டுக்கொள்கிறேன். இவ்வாறு பரராஜசிங்கம் சுஜீவன் அவர்கள் தன்னுடைய இயலாமையை எழுத்து மூலமாக எனக்கு அறிய தந்திருக்கிறார். மிக முக்கியமாக தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இதற்கு பிறகு நேற்று முன்தினம் அவருடைய வீட்டிற்கு சென்ற சிஐடியினர் இவருடைய தாயாரை விசாரித்திருக்கிறார்கள். இவர் வீட்டிலே இல்லாத நேரம் இவருடைய தாயாரை விசாரித்து தாயாரை அச்சுறுத்தி இவரை உடனடியாக தங்களிடம் ஒப்படைக்குமாறும் குறிப்பிட்டிருக்கிறார்கள். ஏனென்றால் இந்த ஒரு பல்கலைக்கழகத்திலே படித்த மாணவன் இந்த மண்ணிலே வாழ முடியாதவர் ஒரு செய்தியாளராக கடமை புரிந்தமை காரணமாக அவர் இந்த மண்ணிலே வாழ முடியாதபடி தடுக்கப்பட்டிருக்கிறார். இதுதான் அங்கே இருக்கிற முக்கியமான பிரச்சனை. ஆகவே தயவு செய்து இந்த உயர்ந்த சபையினூடாக நான் கேட்பது, நாட்டிலே நல்லிணக்கம் பற்றி ஜனாதிபதியில் இருந்து அமைச்சர்கள் வரை பேசுகிறார்கள். இந்த நாட்டிலே இணக்கம் ஏற்பட போவதாக பல செய்திகள் வருகின்றன. ஆனால் இந்த நாட்டிலே இருக்கின்ற சாதாரணமானவர்கள் உடனடியாக கைது செய்யப்பட்டு அடைக்கப்படுகிறார்கள். குறிப்பாக கடந்த நவம்பர் 25, 26, 27 தேதிகளில் மட்டக்களப்பு மாவட்டத்திலே பல தொழிலும் இல்லங்களில் வணக்கம் செலுத்த சென்ற அல்லது அந்த முன்னாள் மாவீரர்களுடைய குடும்பங்களை, அவருடைய தாய் தந்தையர் அல்லது உரித்துடையோரை, அவர்களுக்கு ஒரு கௌரவிப்பை வழங்க முயற்சித்த பொழுது பல இளைஞர்கள் கைது செய்யப்பட்டிருக்கிறார்கள். இந்த நாட்டிலே இருக்கின்ற சட்டம் ஒழுங்கு என்னென்று யாருக்கும் தெரியவில்லை. ஏன் ஒரு இடத்துக்கு ஒரு மாதிரி இன்னொருத்துக்கு ஒரு மாதிரியாக இவ்வாறான விடயங்கள் நடைபெற்றதாக எங்களுக்கு தெரியவில்லை. குறிப்பாக மட்டக்களப்பு மாவட்டத்திலே பயங்கரவாத தடை சட்டத்திற்கு ஒரு மாவீரருடைய பெற்றாரை கூப்பிட்டு அவர்களுக்கு ஒரு சின்ன பரிசில் வழங்கி அவர்களை ஒரு மதிய உணவு வழங்கி அவர்களை கௌரவிக்க முனைந்த பொழுது அவர்களை கைது செய்வதென்றால், அந்த ஏற்பாட்டை மேற்கொண்டவர்களை கைது செய்வதென்றால் இந்த நாட்டினுடைய ஜனநாயகம் என்ன, இந்த நாட்டில் என்ன நடக்க போகிறது? அப்ப நல்லிணக்கம் என்பது வெறும் வார்த்தைகள் எங்கே இருக்கிறது? உங்களுடைய உதடுகளில் மட்டும்தான் நல்லிணக்கமா அல்லது உள்ளத்தில் இருந்துதான் இந்த நல்லிணக்கம் வருகிறதா? இது ஒரு இந்த நாட்டில் இருக்கின்ற தயவு செய்து இந்த மனநிலைகளை மாத்துங்க. தாங்கள் தங்களுடைய குடும்பத்திலே இறந்து போன தங்களுடைய உறவுகளை, பிள்ளைகளை தாங்கள் நினைவில் நினைத்து ஒரு கற்பூரமோ மெழுகுவர்த்தியோ கொளுத்தி அவர்கள் தெய்வம் ஆராதனை செய்வதற்கு அல்லது தங்களுடைய விருப்பமான அந்த சிவப்பு மஞ்சள் கொடிகளை கட்டுவதற்கு கூட இந்த நாட்டிலே இந்த மக்களுக்கு உரித்து இல்லையா? ஏன் அவர்கள் அந்த இடங்களை அழகுபடுத்தி செய்யக்கூடாது? மட்டக்களப்பிலே நீங்கள் பார்த்திருப்பீர்கள், பல தொழிலும் இல்லங்களில் போலீசார் வணக்கம் சென்று அந்த கொடிகளை அறுத்தறிகிறார்கள். இன்னைக்கு மதிய நேரம் அரமணித்தியாலம் சேர்க்கப்பட்டது. கௌரவ தலைமைதாங்கம் உறுப்பினர் அவர்களே, அரமணித்தியாலம் கூடுதலாக சேர்க்கப்பட்டிருக்கிறது. எங்களுக்கு ஒரு 5 நிமிஷம் தாருங்கள். அரமணித்தியாலம் ஏனைய கட்சிகளுக்கு மட்டுமல்ல, தமிழ் தேசிய கூட்டமைப்புக்கும் அதில் ஒரு 5 நிமிஷத்தை தாருங்கள். அதுதானே ஜனநாயகம். ஆக எனக்கு ஒரு 5 நிமிஷம் நீங்கள் தரலாம் அரமணித்தியாலம் கூட்டப்பட்டதால். தயவு செய்து இவ்வாறான மிலேச்சத்தனமான நடவடிக்கைகளை அரசாங்கம் உடன் நிறுத்த வேண்டும். காரணம், அப்பாவி மக்களுடைய இயல்பு வாழ்க்கையில் அச்சத்தை உருவாக்காதீர்கள். அது மிக மிக பாதிப்பை அந்த மக்களுக்கு ஏற்படுத்தி இருக்கிறது. அச்சத்தோடு வாழுகிற மக்களை நீங்கள் பார்க்க ஆசைப்படுகிறீர்களா? அப்படியானால் நீங்கள் சர்வதேச சமூகத்துக்கு சொல்லுகிற செய்தி என்ன? நாங்கள் அவர்களோடு பேசுகிறோம், வணக்கம் செலுத்துகிறோம், எங்களை எல்லாரும் சந்திக்கிறார்கள் என்று சொல்லுகிறீர்கள். ஆனால் இங்கே கொடிகளை அறுத்து மிக போலீஸ் பயங்கரவாதம் தாண்டவமாடி இருக்கிறது. இந்த போலீஸ் பயங்கரவாதத்தை கட்டுப்படுத்த அரசாங்கத்தால் முடியவில்லை. அதே நேரம் வன்னிவிளாங்குளம் துயிலும் இல்லத்திலே அந்த துயிலும் இல்லத்தினுடைய வணக்கத்துக்காக தற்காலிகமாக அமைக்கப்பட்ட ஒரு வளைவை போலீசார் புடுங்கி எறிந்திருக்கிறார்கள். எவ்வளவு தூரம் மிலேச்சத்தனமான போலீசாருடைய நடவடிக்கை! மாங்குளம் போலீசார் வன்னிவிளாங்குளம் சென்று அதனை புடுங்கி எறிந்திருக்கிறார்கள். இவ்வளவு தூரம் என்னத்துக்கு உங்களுக்கு இந்த இனவாத சிந்தனை? ஏன் இவ்வளவு தூரம் நீங்கள் ஆழமாக இனவெறியோடு இதனை பார்க்கிறீர்கள்? இங்கே மீளுருவாக்கம் செய்ய முனைந்தது அல்லது அவர் கிளைமோர் செய்ய முனைந்தார் என்று நீங்கள் கைதுகளை செய்கிறீர்கள். ஆனால் நடப்பது என்ன? ஒரு சாதாரணமாக தலைவர் பிரபாகரனுடைய படத்தை பத்திரிகையிலே போட்டதுக்காக 2020 நவம்பர் மாதம் 26 தேதி உதயன் பத்திரிகையில் தமிழீழ விடுதலை புலிகள் அமைப்பின் தலைவர் மேதகு வேண்ணா பிரபாகரன் அவர்களின் பிறந்த நாள் தொடர்பான செய்தியும் ஒளிப்படமும் வெளியாகி இருந்தது. தொடர்பிலும் அன்றைய தினம் தமிழ் தேசிய கட்சிகள் மாவீரர் நாள் நினைவேந்தலுக்கு அழைப்பு விடுத்திருந்த செய்தியை பிரசுரித்தமை தொடர்பிலும் உதயன் பத்திரிகையின் பிரதம ஆசிரியர் தங்கராஜா பிரபாகரன், செய்தி ஆசிரியர் திலீப் அமுதன் ஆகியோர் பயங்கரவாத விசாரணை பிரிவினால் தனித்தனியே விசாரணைக்கு உட்படுத்தப்பட்டுள்ளனர். திலீப் அமுதன் அவர்கள் 2023-11 பயங்கரவாத தடுப்பு மற்றும் விசாரணை பிரிவுக்கு அழைக்கப்பட்டு காலை 9 மணி முதல் மதியம் 1:30 வரை விசாரணைக்கு உட்படுத்தப்பட்டுள்ளார். உதயன் நாளிதழின் பிரதம ஆசிரியரான பிரபாகரனை கடந்த 2023-11-27 தேதி கொழும்புக்கு அழைத்த டிஐடியினர் ஏறத்தாழ 4 மணி நேரத்துக்கு மேலாக அவரிடம் விசாரணை மேற்கொண்டுள்ளனர். நேற்று கூட யாழ்ப்பாண பல்கலைக்கழகத்தினுடைய மாணவன் 4.5 மணித்தியாலங்கள் விசாரணைக்கு உட்படுத்தப்பட்டிருக்கிறார். நாட்டில் என்ன நடக்கிறது? இங்கே கொழும்புல இருக்கிற தமிழர்களுடைய விவரங்களை கேட்கிறீர்கள், போலீசாரை கொண்டு ராணுவத்தினரை கொண்டு கேட்கிறீர்கள், வடபகுதியில் இருக்கிற இளைஞர்களையும் கிழக்கு பகுதியில் கைது செய்கிறீர்கள், அவர்களை டிஐடி சிஐடிக்கு கூப்பிட்டு விசாரிக்கிறீர்கள். அவ இந்த நாடு யாருக்கு சொந்தமானது? உங்களுக்கு சொந்தம் என்றால் தமிழர்களை அழித்து விடுங்கள். ஏன் நீங்கள் தமிழர்களை தொடர்ந்து வஞ்சிக்கிறீர்கள்? நீங்கள் நல்லிணக்கம் என்று உதட்டளவிலே பேசி வெளியிலே இருக்கிற சர்வதேச சமூகத்தை ஏமாற்றிக் கொண்டு இந்த விடயங்களை கையாளாதீர்கள். தயவு செய்து இந்த மக்கள் நிம்மதியாக வாழ ஒரு வழியை ஏற்படுத்துங்கள் என்று கேட்டு நிறைவு செய்கிறேன்.
நன்றி ஆனரபிள் மினிஸ்டர்.